ගරු බඳුර ගුණාතන මන්ත්‍රීතුමා,
මූලාසනාරූඪ ධෑවර මන්ත්‍රීතුමනි, අපේ අද ඉතාම වැදගත් විවාදයක් පැවැත්වෙන මේ අවස්ථාවේ ගරු ඇමතිතුමා නොසිටීම ගැන මං කනගාටු වෙනවා. නමුත් ඊට පෙර කතා කරපු අපේ අජිත් මන්ත්‍රීතුමාට, මන්නපෙරුම් මන්ත්‍රීතුමාට මම බොහොම කරුණාවෙන් දැනුම් දෙන්නට කැමතියි. මේ ඍජු විදේශ ආයෝජන පිළිබඳ එක වචනයක්වත් කතා කරන්න අපිට ඉඩ ප්‍රස්ථාව තිබුණ නෑ පුරා අවුරුදු 30ක්. ගරු ජයජයවර්ධන මැතිතුමා විසින් විවෘත වෙළඳපොළ ආර්ථික ක්‍රමය අඳුන්වලා දීලා, ලංකාවේ නිදහස් වෙළඳ කලාප පිහිටවල විදේශ ධන ආයෝජන සඳහා ඉඩ ප්‍රස්ථා ලබා දීලා, බදු සානුබල දිරිගැන්වීම් සියල්ල දීලා, කිසි දවසක වර්ෂයක විදේශ ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 200ට වඩා වැඩි කරගන්න බැරි වුණා. ඒ කාල පරිච්ඡේදය තුලදී විවෘත ආර්ථිකය ඇතිවීමෙන් පසු අපේක්ෂිත අරමුණු ඉලක්ක කිසිවෙකුට යන්න බැරි වුණා. එකක් ඉන්දු ලංකා ගිවිසුමෙන් පසු රටේ ඇතිවෙච්ච දැවැන්ත තත්ත්වය තුළ ඉන්දියන් වඳුරු හමුදා පැන්නීම හා සම්බන්ධිත ක්‍රියාමාර්ග තුළ අපේ රට මිනිකන්නන්ගේ දේශයක් බවට පත් වෙලා තිබුණා. ආයෝජකයෙක් එනවා තියා ආයෝජනය ගැන හිතන්නවත් කෙනෙක් හිටියේ නැහැ. මහා භීෂණයක් රට ඇතුලේ තිබුණි. මලමිනි දහස් ගණනින් තරුණයන් හා අනිත් අයගේ මේ ඔලු කපලා බෙලි ගලෝල වැටවල් වල ගහලා තිබෙන යුගයක් තිබුණ බව එතුමාට අමතක වීම ගැන මට පුදුමයි. ඊට පසු LTT කුරිරු ත්‍රස්තවාදී ඊට පස්සේ වර්ධනය වුණා. මූදු වෙරළෙන් 3-2ක්, මහ පොළොවෙන් 3-1ක් පිළිබඳ ආධිපත්‍ය පිහිටලා තිබුණේ LTT. සිංගප්පූරුව වර්ග කිලෝමීටර 1000යි. උතුරු නැගෙනහිර දෙපළාත වර්ග කිලෝමීටර 18800යි. සිංගප්පූරුව වගේ රටවල් 18ක් අපිට අහිමි වෙලා තිබුණේ. අපේ එදා 89 ඉඳන් අපි ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා දන්නෝ සභානායකතුමා ලෙස. එතුමා රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ බහර අමාත්‍යවරය වශයෙන් නියෝජ්‍ය ඉන්නකොට නුවර බෞද්ධයන්ගේ ඓතිහාසික මුදුන් මල්කඩ බඳු දළදා මාලිගාවට ප්‍රහාර එල්ල වෙනකොට, මේ රටේ ගුවන්තොටුපොළට LTTE කුරිරු ප්‍රහාරයන් එල්ල වෙනකොට, සංචාරකයෝ විදේශ ආයෝජකයෝ තබා මේ රටට කිසිම විදේශ ආයෝජකයෙක් එන්න තියා හිතන්නවත් බැරි තත්ත්වයේ තමයි ලංකාවේ තිබුණේ. කොළඹ නගරයේ කිසිම හෝටලයක් ඩොලර් 25කට අලෙවි කරන්න බෑ. කාමර සුද්ධෝ නැතුව ඉක්බින්ද. කවුද මේ මරාගෙන මැරෙන කොටි ත්‍රස්තවාදී? රටේ මූල්‍ය කේන්ද්‍රස්ථානය වන ශ්‍රී ලංකා මහ බැංකුවට ගහනකොට කොළඹ මර්මස්ථානවලට පැමිණි හමුදාපති ඉන්න හමුදාපතිගේ හමුදා ආරක්ෂක මූලස්ථානයට ඇවිල්ලා මරාගෙන මැරෙන කොටි පහර දෙනකොට, බය හා සැකය කියන අබමල් රේණුවක් තියෙන විදේශ ආයෝජකේ ලංකාව ගැන හිතුවේවත් නැහැ. ඒ නිසා නිදාසින් පස්සේ අපේ රටේ කිසිම ආයෝජකයෙකුට කිසිම ඉඩකඩක් මොන විවෘත ආර්ථික ප්‍රතිපත්ති ඇති කළත් තිබුණ නැහැ. මොකද කුරිරු කොටි ත්‍රස්තවාදය කරන කොටගෙන. එනිසා 2009 සේනාධිනායක මහින්ද රාජපක්ෂ මැතිතුමා, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ රණවිරුවෝ සිය දහස් ගණනක් තමන්ගේ ජීවිත ඇට මසලේ නහර පූජා කරලා මේ මාතෘභූමිය ත්‍රස්තවාදයෙන් නිදහස් කර ගැනීමෙන් පස්සේ තමයි ලංකාවේ ආර්ථිකය නැගිටින්න පටන් ගත්තේ කියන එක අකමැත්තෙන් වුණත් මේ සියලු දෙනා පිළිගත යුතු වෙනවා. මොකද රටේ දුම්රිය මාර්ගය නෑ, යන්ට බෑ. ප්‍රභාකරන් රේල් පීඩිය වලින් බංකර හදලා, ඊළඟට විදුලිය නෑ ඒ ප්‍රදේශයේ, ඊළඟට බැංකු නෑ. ලංකා බැංකුව, මහජන බැංකුව, කිසිම බැංකුවක් නෑ. රක්ෂණය නෑ. කෘෂිකාර්මික ක්ෂේත්‍රවල කුඹුරු වල වැඩ කරන්නේ නෑ. තර්ජිත ගම්මානවල මිනිස්සු වැඩ කළෙත් නෑ. ඒ වෑ පිළිබඳ කිසිම සංඛ්‍යාලේඛනයක් දත්තෙකුත් නෑ. ඒ නිසා ඒ කාලය තුළ සංඛ්‍යාලේඛන එකතු කරන්න සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට යන්න බෑ. උසාවියක් නෑ. නඩු ඇව්වේ ප්‍රභාකරන්. මේ සියල්ල අමතක වෙලා ඊයේ මහින්ද රාජපක්ෂගේ රජයේ ඉතරයි තිබුණේ කියලා තමයි මේ කතා කරන්නේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හා ඒ රජය කරපු මහා ජාතික යුතුකම හා වගකීම නොවෙන්ට අද තමුන්නාසෙලට කිසිම මේ විදේශ ආයෝජනයක් පිළිබඳ කතා කරන්න තියා හිතන්නවත් හම්බු වෙන්නේ නැති බව පැහැදිලිව අවබෝධ කරගන්න ඕනේ. ඒ නිසා වෙන කිසිවක් නොකලත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට කඩන්න නැතුව බෙදන්න නැතුව සිංහල මුස්ලිම් දෙමළ බර්ගර් සියලු මිනිසුන්ට හා ආයෝජකයන්ට නිදාසේ රටේ ඉන්නහා ගමන් කරන්න ඉඩ ප්‍රස්ථා ලබා දීමේ පින්කමට ජාතියේ ප්‍රණාමය හිමිවෙන්ට ඕනේ කියන එක අපි අවංකව කියන්න ඕනේ. ඒක තමයි ඇත්ත. ඊට පස්සේ ලංකාවේ ආර්ථිකයේ ඉස්සරහට ගියාද පස්සට ගියාද කියන මනින්න දර්ශක තියෙනවා. රටේ සමස්ත නිමවුම තියෙනවා, ආදායම තියෙනවා, සේවා නියුක්තිය තියෙනවා, මිල මට්ටම තියෙනවා, ගෙවුම් ශේෂය තියෙනවා, ඉතුරුන් තියෙනවා, ආයෝජනය තියෙනවා. ඒව පිළිබඳ දත්ත හදලා කියන්න බෑ. අර මේ කවුද මන්නපෙරුම් මන්ත්‍රීතුමා කියනා වගේ දත්ත හදන්න බෑ. මොකද ශ්‍රී ලංකා මහා බැංකුව විසින් මුදල් නීති පනත කියන මේ පාර්ලිමේන්තුව සම්මත කරපු නීතියට අනුව රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ජයා ජයවර්ධන ශ්‍රී ලංකා මහා බැංකුව පිහිටවපු දවසේ ඉඳන් අද වෙනකන් හැමදාම මේ ගරු සභාවට පිළිගන්නනවා. ඒකේ තියෙන ඉලක්කම් බොරුයි, ඒකේ ඉන්න පිස්සොයි කියලා කියනවා නම් කියන එක්කෙනාට පිස්සු ඩබල් වෙච්ච කෙනෙක්ට තමයි ඒ ආර්ථික දර්ශක කුසුම කෘතිම හැදුවා කියලා කියන්න පුළුවන්. පිස්සු පූසෙකුට විතරයි. එහෙම නැති කෙනෙක් මේ ශ්‍රී ලංකා මහා බැංකුවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පළවෙනි පන්ති සාමාර්ථයක් ලැබලා වෙන රටවලට ගිහිල්ලා මාස්ටර් එකක් කරලා PhD එකක් කරලා
ගණන් කරනකොට එහෙම වෙන්නේ නැද්ද?
පිස්සු පූසෙක් වෙන්නේ නැද්ද? ඔව් ඒක මම දාපු කැබිනට් පේපර් එකක්.
නෑ නෑ මං අහන්නේ 2500 සාමාන්‍යයෙන් ගණන් කරනකොට පිස්සු පූසෙක් වගේ එහෙම ගණන් කිරීමක් එහෙම වෙන්නේ නැද්ද? ඒක
මම එතකොට නෑ මගේ වෙලාවනේ. ඉතින් ඒවා මේ වගේ පිස්සු හුටන්ලා මේ එක මේවා කියනකොට මේක කියනකොට අහගෙන ඉන්න බෑ. ඉතින් එතකොට අද වෙලා තියෙන්නේ මේ මහා බැංකු වාර්තාව අනුව ගරු ඇමති සහෝදරයා මේ වාර්තාව අනුව මේ 2015 2016 දාත කියන වර්ෂ තුනේම රටේ නිමවුම, ආදායම, සේවා නියුක්තිය, මිල මට්ටම, ගෙවුම් ශේෂය, ඉතුරු ආයෝජනය කියන සබ්බ සකල මනාවන් ටික කඩා වැටිලා ඉවරයි. නෑ කියලා පුළුවන් නම් කියන්න පුළුවන්ද? නෑ කියන්න පුළුවන්ද? සංචිත කොහමද වැඩි
කරන්නේ?
8.2ට තිබුණ සංචිතයේ කාලය
ඉවරකට
131ට
තිබුණා. මන්ත්‍රීතුමනේ මෙතුමා හැම වෙලාවෙම
සංචිත
මේ කාලෙම.
දරුව සභාපතිතුමනි මේක මගේ වෙලාව. මගේ වෙලාවේ කතා කරන්නේ
මම.
8.2ට තිබුණ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 4කට වඩා පුච්චලා විනාශ කරලා තමුන්නාසලා තමයි පිච්චුවේ නැහැ කියලා පුළුවන් නම් කියන්න. පුච්චලා අද වෙනකොට සංචිත කළේ ගිනි පොලියට ගිහිල්ලා ජාත්‍යන්තර වෙළඳ පොලෙන් බිලියන 2.5ක් ලංකා ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් බිලියන 2.5ක් ගිනි පොලියට සවරින් බොන්ඩ් එකක් ඉෂු කරලා ගත්තේ මේගොල්ලෝ තමයි. ඒ 2.5 දාලා කියනවා සංචිතේ නැගයි කියලා. ලංකා ඉතිහාසයේ තියෙන ලොකුම ණය ප්‍රමාණය ගැනීම පිළිබඳ වාර්තාවක් පිරලා තමයි මේ කරලා තියෙන්නේ. මම මේ ගරු සභාවේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒකට නෙමෙයි. මේ අස්සම් කරලා තිබෙන සිංගප්පූරු ශ්‍රී ලංකා ගිවිසුම පිළිබඳ මේ රටේ වෛද්‍ය විශේෂඥයන්, ඉංජිනේරුවරු, ගණකාධිකාරීවරු, වාස්තු විද්‍යාඥයන්, අනිකුත් විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරුන් සියලු දෙනා එක පයින් මේ ගිවිසුම 1815 පාවාදීමටත් වඩා විශාල පාවාදීමක් කියන එක කරුණු සහිතව ඔප්පු කළ මේ වන විට ශේෂ්ඨාධිකරණයට ගිහින් තියෙන්නේ. ඒ ශේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තියෙන්නේ එක කරුණක් තමයි මේ පිටු දහස් ගණනකින් යුත් ගරු මලික් සමරවික්‍රම අමාත්‍යතුමත් සිංගප්පූරුවේ විදේශ අමාත්‍යතුමත් අස්සම් කරපු ගිවිසුම නීත්‍යානුකූලව කැබිනට් අනුමැතිය ලබලා නැති ගිවිසුමක් කියන එක තමයි අධිකරණයේ කරන එක තර්කය. උසාවියේ තියෙන එක උසාවියට ගිහිල්ලා උත්තර බදින්න. ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් ගිවිසුම අග්‍රාමාත්‍ය ලේකම් EMSB ඒකනායක මහතාගේ 2017 12 22
දිනේදී
ගරු මන්ත්‍රීතුමනි මම පැහැදිලිව මගේ කතාව ප්‍රකාශ කරා මේකට කැබිනට් අනුමැතිය අපි අරන් තියෙන්නේ කියලා. එයින්ද නෑ ඉතින් ඔබතුමාගේ එක මතය. දැන් අපි රජයක් හැටියට අපි ප්‍රකාශ කරලා තියෙනවානේ කැබිනට් අනුමැතිය අරන් තියෙන්නේ කියලා. ඔබතුමා ඒක කොහේ හරි කියලා තර්ක කරගන්න. නමුත් අපි මේ පැහැදිලිව අපිට තියෙන අයිතිය මම කියන්න අපි අනුමැතිය අරන් තියෙන්නේ කැබිනට්.
හොඳයි හොඳයි.
අග්‍රාමාත්‍ය ලේකම් ESMB ඒකනායක මහතාගේ 2017 12
අරන් කියලා මම ඒකයි નિවර්ධි කරෙන් වර්ධි මතයක් රටට යවන්න
යන්නේ
ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් වෙත දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකා සිංගප්පූ නිදාස් වෙළඳ ගිවිසුම අගමැති ශ්‍රී ලංකාවට පැමිණීමට નિયમિત 2018 ජනවාරි 23 වෙනි දිනට පෙර කැබිනට් අනුමැතිය සඳහා යොමු කරන ලෙසයි එය ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුවේ තීරණයක් ලෙස එහි තවදුරටත් සඳහන් කර තිබේ. සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්වරිය විසින් 2017 12 22 වෙනි දිනදී කැබිනට් සංදේශය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත. අතිගරු ජනාධිපතිතුමා ඇතුළු තවත් අමාත්‍යවරුන් 13 දෙනෙක් විසින් ඉදිරිපත් කර තිබූ නිරීක්ෂණද ඒ සමගෙම සංදේශයේ 2017 ජනවාරි 9 වෙනි දින පවත්වන ලද කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ. එම දිනේදී කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීරණ අමාත්‍ය මණ්ඩලයේ ලේකම්වරයාගේ හා අතිරේක ලේකම්වරයාගේ 2017 ජනවාරි 17 වෙනි දිනට යොමු අංක 17/2982 ඇලයිරක් 252 ඇලයිරක් 0.44 දරන ලිපියෙන් නීතිපතිතුමා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් හා සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් වෙත දන්වා යවා ඇත. එහි පිටපත් ගරු ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම්, ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු ලේකම්, කර්මාන්තා වාණිජ කටයුතු ලේකම්, අනිකුත් අදාළ අමාත්‍යවරුන්ගේ ලේකම් වරුන් හා විගණකාධිපති වෙත යවා ඇත. එම දිනේදී කැබිනට් මණ්ඩලය විසින් පහත සඳහන් පරිදි කටයුතු කිරීමට සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්ට නියම කිරීමට තීරණය කර තිබේ. එනම් 1. පහත සඳහන් නිරීක්ෂණයන්හි අර ඇමතිවරු 13 දෙනෙක් දීලා තියෙන නිරීක්ෂණවල අතිගරු ජනාධිපතිතුමාගේ මුදල්ලා ජනමාධ්‍ය ඇමතිතුමාගේ විදේශ කටයුතු ඇමතිතුමාගේ කර්මාන්ත සංවර්ධන ඇමතිතුමාගේ අධිකරණ ඇමතිතුමියගේ විදේශ රැකියා ඇමතිතුමියගේ නිපුණතා සංවර්ධන වෘත්තීය පුහුණු නිරීක්ෂණයන්හි අවධාරණය කර තිබෙන කාරණා සැලකිල්ලටගෙන කැබිනට් සංදේශයට අමුණා ඇති ශ්‍රී ලංකා සිංගප්පූ නිදාස් වෙළඳ ගිවිසුමේ කෙටුම්පත අවශ්‍ය පරිදි සංශෝධනය කිරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම. 2. එම කෙටුම්පතේ ගිවිසුම් බේරුම්කරණයට අදාළ කරුණු හා සම්බන්ධ විධිවිධාන නීතිපතිතුමාගේ විශේෂ අවධානයට යොමු කරමින් ඉහත එකෙහි සඳහන් පරිදි සංශෝධනය කරන ලද කෙටුම්පත් ගිවිසුම සඳහා එතුමාගේ නිරීක්ෂණ ලබා ගැනීම පිළිස පියවර ගැනීම. නීතිපතිතුමාගේ සහ විශේෂ අවධානය යොමු කරලා ගන්න ඕනේ අවශ්‍ය පියවර. 3. ඒ අනුව සකස් කරන ලද අවසන් කෙටුම්පත් ගිවිසුම සලකා බැලීම පිණිස ඇමතිතුමා මගින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම. මෙම තීරණයට අදාළ බලධාරීන්ට දැනුම් දීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ලේකම් වෙත බලය පවරා තිබේ. එම දැනුම් දීම 2018 පෙබරවාරි මාස 17 වෙනි දින ලිපියෙන් දන්වා යවා ඇති අතර එම ලිපිය ඇත්තම අමාත්‍යාංශ වෙත ලැබිලා තියෙන්නේ 2018 ජනවාරි 22. ජනවාරි 17 ලිපියෙන් දන්වලා තියෙන්නේ හැබැයි අමාත්‍යාංශවලට ලිපිය ලැබිලා තියෙන්නේ 22 වෙනිදා. තවද 2018 ජනවාරි මාස 17 හා ජනවාරි මාස 23 අතර කිසිදු අමාත්‍ය මණ්ඩල රැස්වීමක් පවත්වලා නැහැ. ජනවාරි 17යි 23යි අතර කිසිදු අමාත්‍ය මණ්ඩල රැස්වීමක් තියලා නැහැ. එසේ තිබියදී 2018 ජනවාරි 23 වෙනි දින මෙම ගිවිසුම අත්සන් කළා තියෙනවා. දැන් ජනවාරි 17යි 23යි අතර කිසිම කැබිනට් රැස්වීමක් තිබිලා නැහැ. ඔබතුමා කැබිනට් මණ්ඩලයේ සමාජිකයෙක් ලෙස දන්නවා ඇති කැබිනට් රැස්වීම තිබ්බේ නැහැ. අර සංශෝධනත් එක්ක කැබිනට් මණ්ඩලයට නැවත ඉදිරිපත් කරන්න කීවා. එහෙම ඉදිරිපත් කළේ නැහැ. කරන්නේ නැතුව ජනවාරි මාස 23 වෙනි දින ගිවිසුමට අස්සන් තිබුවා. 23 වෙනකන් කැබිනට් රැස්වීමක් නැහැ. ජනවාරි 23 වෙනි දින අස්සන් තබා ඇති අතර
නිරෝෂන් පෙර
ශ්‍රී ලංකා
වෙනුවෙන් ඔබතුමා කියන්නේ ඔබතුමා දැන් කියන විදිහට අතිගරු ජනාධිපතිතුමාත් ඒ සියලුම අමාත්‍යවරුත් මේ වෙනකන් කටපියාගෙන ඉඳලා තියෙනවා මේක හොරෙන් අස්සන් කළා ඉත මොකද්ද මට තේරෙන්නේ නැහැ මේ මේ මන්ත්‍රීතුමනේ මොකද්ද මෙතුමා මේ කියන්න හදන්නේ කියලා
එනුම් ගන්න උත්සාහ කරන් කාලේ මිඩංගු කරන්න එපා අපි මේ පිළිබඳ මේ රටේ විවිධ විද්වතුන් ශේෂ්ත්‍රාධිකරණයට මේ වන විට පෙස්සන් පහක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් යොමු කරලා තියෙනවා ඉතින් ඒවැදි
නිරෝෂ ප්‍රේමතුමා
එතුමන්ලට ඕනේ මෙහෙ එන විදේශ ආයෝජන නවත්තන්න මේක ශක්තිමත්ව ඉදිරියට රට යනවට අකමැති ඉතින් ඒක හින්දා කකුලෙන් ඇදලා ඕවා කරලා එක එක මත ප්‍රකාශ කරලා පොරු මත ජනතාවට යවලා ඒක තමයි කරන්න හදන්නේ
ඒක නම් එහෙම හිතාගෙන වාඩි වෙන්න ඒ අනුව තාවුරු වන්නේ සංවර්ධන උපාය මාර්ග ජාත්‍යන්තර වලද අමාත්‍යතුමා එම ගිවිසුම අස්සන් කරන අවස්ථාව වන විට අමාත්‍ය මණ්ඩලය විසින් නියම කර තිබූ පරිදි ගිවිසුම අවශ්‍ය පරිදි සංශෝධනය කර හෝ අදාළ සංශෝධනයන් සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාසන ලබාගෙන නොතිබූ බවයි. එබැවින් මලික් සමරවික්‍රම අමාත්‍යවරයාට එම ගිවිසුම අස්සන් තැබීමට බලයක් නොතිබී ඇති අතර එම දිනය වන විට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබූ ගිවිසුමක්ද නොතිබුණි. එසේම එම අමාත්‍යාංශයේ ලේකම්වරිය විසින් ද අමාත්‍ය මණ්ඩලයේ නියමයේ පරිදි ක්‍රියා කිරීම පැහැර තිබේ. අපේ චාන්දනී විජේතුංග විජේවාදන මැතිණිය. එබැවින් 2018 ජනවාරි 23 වෙනි දින මලික් සමරවික්‍රම අමාත්‍යවරයා විසින් අස්සන් තබන ලද ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුමේ වළංගුභාවයක් නොමැත. එසේ තිබියදී 2018 4 19 වෙනි දින සංවර්ධන උපාය මාර්ගා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මිය රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වෙත ලිපියක් යවා ඇත්තේ එම ඊනියා ගිවිසුම 2018 මැයි පළවෙනි දින සිට බලාත්මක වන බවත් ඒ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත්ය. මෙසේ කිරීමට එම ලේකම්වරියට කිසිදු අයිතියක් නැහැ. මොකද ඒ ලිපිය යැවිය යුත්තේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මිසක් මේ ලේකම්තුමිය විසින් නෙමෙයි. මේ ජනාධිපතිගේ නියමය ක්‍රියාත්මක කළාය කියලා ලලිත් වීරතුංග ජනාධිපති ලේකම්තුමා වැරදි කරුකොල්ල හිරේ දැම්මා. මේ කිසිදු බලයක් නැතුව මේ ලේකම්තුමිය රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට කියනවා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය නොලබපු ගිවිසුමක් ක්‍රියාත්මක කරන්න කියලා රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ලවා. ඉතින් ඒ තුමියලා ඒ පිළිබඳ වගකීම් සම්පූර්ණයෙන් බාරගෙන ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මම උත්තරීතර සභාවේ හැන්සාඩ් වාර්තාවට ඒ ටික ඇතුල් කරලා තිබෙනවා. ජාතිය හා ජාතික ආර්ථිකයේ යහපත වෙනුවෙන් සංවර්ධන උපාය මාර්ගා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා හා ඔහුගේ ලේකම්වරිය විසින් දිගින් දිගටම කැබිනට් මණ්ඩලයේ නියමයට පටැනිව හා නීතියට පටැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44.4 අනුව්‍යවස්ථාව යටතේ එම අමාත්‍යවරයාද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42.2 ව්‍යවස්ථාව යටතේ සමස්ත කැබිනට් මණ්ඩලයේද සාමූහික උත්තරීතර පාර්ලිමේන්තුවට වගකීමට පිළිතුරු දීමට බැඳී සිටී. තවද මේ වන විට අස්සම් කර ඇති ලෙස අදාළ අමාත්‍යාංශයේ විසින් ප්‍රසිද්ධ කර ඇති ඊනියා ගිවිසුමේ රේගුබදු පැනවීම ඇතුළු රාජ්‍ය මූල්‍යයට ඍජු හා වක්‍රව බලපාන කරුණුද එසේම ශ්‍රී ලංකාව තුළ ආයෝජනය සිදු කිරීම ආයෝජනයන් හා රජය අතර බේරුම් කරන යනාදිය සම්බන්ධයෙන් වන කාරණා බොහොමයක් අන්තර්ගත වේ. මෙකී නීතිමය වළංගුභාවයන් නොමැති ගිවිසුම ක්‍රියාත්මක වුවොත් ඒ රාජ්‍ය මූල්‍යයට හා ශ්‍රී ලංකාව තුළ ආයෝජනයන්ට බලපෑමක් ඇතිකරවන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි ව්‍යවස්ථාව හා 157 වෙනි ව්‍යවස්ථාව අනුව ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා නොගෙන එවැනි ගිවිසුමකට අස්සම් කිරීමට හෝ එවැනි ගිවිසුමක් බලාත්මක කිරීමට නොහැකිය. එබැවින් එම ගිවිසුම අනුව කටයුතු කිරීමට කිසිදු රාජ්‍ය නිලධාරියෙක් නීතියෙන් බැඳී නොසිටී. එයින් දෙදස් දාටේ ජනවාරිමස විසිතුන් වෙනිදින අස්සන්තබා ඇති. ශ්‍රී ලංකාවා සිංගප්පූරු අතර ඊනියා නිදස් වෙළඳ ගිවිසුම ශ්‍රී ලංකාව රජයට හා ජනතාවට අහිතකර වගන්ති අන්තර්ගත කොට සකසා ඇති බැවින්ද. එම ගිවිසුම බලාත්මක කිරීම පාර්ලිමේන්තුව උත්තරීතර භාවය හා ජනතා පරමාධිපත්‍ය බලයට ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද පටහැනි වන බැවින් මෙම ඊනියා ගිවිසුම බලාත්මක කිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගන්න ලෙස අපි මේ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටිනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ ඉතාම බරපතල කරුණක්. අපේ රටේ ඉතිහාසයේ මෙවැනි ජනතා විරෝධයේ මත ගිවිසුම් රාශියක් අස්සම් කළා තියෙනවා. ලක්ෂ ගණන් මිනිස්සුන්ට වෙඩි තියලා මරද්දි ඉන්දු ලංකා ගිවිසුම අස්සම් කළා. ඉන්දු ලංකා ගිවිසුමට වන්දි ගෙවලා 60,000කට අධික තරුණ ජීවිත ප්‍රමාණයක් රටට අහිමි වුණා. වටිනා තරුණ ජීවිත. මේවැනි බරපතල ගිවිසුම අස්සම් කරනකොට මේ කැබිනට් මණ්ඩල සංශෝධන හා කිසි දෙයක් නොසලකා හිතුවක්කාර ලෙස පුද්ගලයන් කීප දෙනෙක්ගේ ජාවාරංකාර වුවමනාවන් සඳහා මෙවැනි ගිවිසුමක් අස්සම් කරලා බලාත්මක කරන්ට යාම වහා නතර කරවීම සඳහා රටට ආදරය කරන සියලු දෙනාට මැදිහත් වෙන ලෙස අපි ඒකාබද්ධ විපක්ෂයේ වෙනුවෙන් ඉල්ලා සිටින්න කැමැති වෙනවා. මක්නිසාදයක් මේ තමයි අපේ රටේ ගිවිසුම් වල එදා දල්ලි සේනානායක මැතිතුමා අග්‍රාමාත්‍යව සිටියදී ආර්.ජී. සේනානායක මැතිතුමා වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරදී ලංකාව ඇතිවලා තිබුණ සහල් හිඟයත් රබර් අලෙවි කර ගැනීමට නොහැකි වීමේ තත්ත්වයක් තුළ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිමය විරෝධතා යටතේ ඉතා පුළුල් විවාදයක් චීන ලංකා රබර් රහල් ගිවිසුම සම්බන්ධයෙන් ඇති වුණා. එහිදී එදා විපක්ෂයේ හිටපු SWRD බණ්ඩාරනායක මැතිතුමා, ඒ වගේම ආචාර්ය එන්.එම්. පෙරේර මැතිතුමා, පීටර් කේනමන් මැතිතුමා, පිලිප් ගුණවර්ධන මැතිතුමාල මේ විවිධ නායකවරු ඉතාම දීර්ඝ ලෙස මේ ගරු සභාවේ සාකච්ඡා කරලා විරුද්ධ පක්ෂයේ ඡන්ද එක්කෙනෙක් විරුද්ධ වීමේදී තමයි චීන ලංකා රබර් රාල් ගිවිසුම අස්සම් කළේ. ඒ ගිවිසුම අස්සම් කළේ අවුරුදු 5කට. සිංගප්පූරු ශ්‍රී ලංකා ගිවිසුමේ කාලයක් නැහැ. අපි තමුන්නාන්සේලා මැරිලා යනවා. මෙතන විකාර කතා කර කර ඉඳලා මේ අපායට හරි කොහේ හරි ලෝකෙකට යයි. ඒ ගියාට පස්සෙත් අවුරුදු 3000දීෝ 5000දීෝ 10000දීෝ අවලංගු කරන්න බෑ. චීන ලංකා රබර් රහල් ගිවිසුම අවුරුදු 5න් 5ට රටවසියෙන් සාකච්ඡා කරන දෙරාජ්‍යයටම වාසිදායක නිසා ආණ්ඩු වෙනස් වුණත් වෙනස් වෙන්නේ නැති විදිහට.
Point of order, Niroshan Paramithuma.
මෙතුමා අපි පැහැදිලිව කිව්වා මගේ කතාවෙත් මේක අගමැතිතුමත් කිව්වා වසරක් පාසාවම අපි මේ ගිවිසුම සමාලෝචනය කරන්න පුළුවන් කියලා. මම දන්නේ නැහැ මෙතුමා කොහෙන් ඕවා හදාගෙන එනවද කියලා. 2500 හදාගෙන ආපු තැන්වලින්ම තමයි මෙතුමා
හදාගන්නේ. ඒක මගේ කතාව කිරීමේ අයිතියනේ. මට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් පාර්ලිමේන්තුව තුල කතා කිරීමේ අයිතිය. එතකොට ඒ අනුව එදා ඒ ගිවිසුම අවුරුදු 30ක් තිබුණා. රබසාල් ගිවිසුම අවුරුදු 30ක් තිබුණා. මොකද දෙරාජ්‍යයටම වාසිදායක වෙන නිසා. මේ ගිවිසුමේ සමහර කොන්දේසි පිටු 1000 ගානක ගිවිසුමේ සමහර වගන්ති ඇතුළත් කරන්නේ CPC 8,87,201 CPC 8,700,201 202,203 යන ආදී වශයෙන් වගන්ති ඇතුළත් කරනවා. එතකොට ඒ CPC කියන්නේ මොනවද? Central Production Certification කියලා 1991 නිව්යෝක් වල යන්ට ඕනේ ජාත්‍යන්තර භාණ්ඩ වර්ගීකරණයට. ඒ වර්ගීකරණය ගියාම තමයි මේ ගිවිසුම ඇතුළේ නෑ ඒවා. සේවා මොනවද තියෙන්නේ? ගොඩනැගිලි ඉඳි කිරීමේ ක්ෂේත්‍රයට අවශ්‍ය කම්කරුවෝ, යන්ත්‍ර ක්‍රියාකරුවෝ, ඊළඟට පරිගණක ක්‍රියාකරුවෝ, නර්සස්ලා, රියදුරන්, ගෘහ සේවකයන්, නිවාස බලාගන්න අය, අවශ්‍ය නම් සහකාරියකුත් ඔන්නන් මෑන් පවර් කම්පැනියක් ඇරලා ගේන්න පුළුවන්. ඒ තියෙන කෝඩ් එක හොයාගන්න බෑ ගිවිසුමේ. ඒකට යන්න ඕනේ වෙන එකකට. වෙන එකකට ගියාම තමයි යහුවෙන්නේ මේකේ තියෙන්නේ මොනවද කියලා. ඒ විදියට කොලේ හංගලා ගහලා තමයි සෙල්ලම් කරලා තියෙන්නේ. එතකොට මේ රටේ කම්කරුවෝ වැඩ කරන සේවකයාගේ ඉඳන් වෘත්තීය වේදීන් දක්වා සියලුම සේවාවන්ට ලංකාවේ වෙළඳපොළ විවෘත කරනවා. මේක මහා පාවාදීමක් වෙන්නේ අපේ රටේ ලක්ෂ ගණන් රක්ෂා නැති මිනිස්සු සිටියේදී පකිස්තානයේ, බංගලාදේශෙන්, ඉන්දියාවෙන්, සිංගප්පූරුව හරහා ඇවිල්ලි වෙලා මේ සියලු දෙනා ඕන කෙනෙක් ගෙන්න ගන්න පුළුවන් වෙන විදියට පමණක් නොවේ මේ ගිවිසුම රජයක් අවලංගු කරන්න තීරණය කළොත් ඒ සමාගම අවුරුදු 10ක් යනකල් ලංකාව ඇතුලේ අවලංගු කරන්න බෑ. ඒ විතරක් නෙමෙයි මේ ගිවිසුමේ හංගලා තියෙනවා අතීතයට.
පොයින්ට් ඔෆ් ඕඩර් නිරෝෂන් කරමුතුමා
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට කියන්න පුළුවන්ද කොහොමද මේ ඉන්දියාව පකිස්තාන කට්ටිය කොහොමද මේ සිංගප්පූරුව හරහා අපේ මේකට එන්නේ කියලා කොහොමද කියන්නකෝ ඒගොල්ලන් මේ අනුමැතිය ගන්නෙ මේ රටට ඇවිල්ලා මේ හොරෙන් වැඩ ගන්නද?
ගැට් 90 ඔව් ගැට් 90 මං කියනවා ආගෙන ඉන්න මං කියනවා ආගෙන ඉන්න එතකොට ගැට් ගිවිසුමේ තියෙනවා මෝඩ් හතරක් එතකොට මේ හතරෙන් එකක් තමයි සිංගප්පූරුවේ ලියාපදිංචි වෙච්ච සමාගමකට ලංකාවේ ඇවිල්ලා ඒක කරන්න පුළුවන් කියන තුන්වෙනි මෝඩ් එක ආකාරය අනුව තමයි මේ සිංගප්පූරු සමාගම් එන්නේ. ඔබතුමා පිළිගන්න ඕනේ ලංකාවේ ඉන්න පුද්ගලයොත් විශාල ප්‍රමාණයක් සිංගප්පූරුවේ සමාගම් ලියාපදිංචි කරලා තියෙනවා. අර්ජුන මහේන්ද්‍ර ලංකාවට ඇවිල්ලා මොකද කළේ කියලා තමුන්නාසේ දන්නවනේ. සිංගප්පූරු පුරවැසියා අන්නේ ක්‍රමයට තමයි එන්නේ. ආගන්න අර්ජුන මහේන්ද්‍ර ඇවිල්ලා සල්ලි කොලේ අස්සම්
කරන්න
තමුන්නාසේලා බාර දුන්නා.
එතුමාගෙන් මම ඊටාම සරල ප්‍රශ්නයක් අහපුවම අර්ජුන මහේන්ද්‍රන් දිහා ගියා. මන් දන්නේ කොහේ අර යන්නේ කියලා. නමුත් එතුමාට උත්තර දෙන්න බැරුව ගියා. ගරු ඇමතිතුමා පැහැදිලිවම එතුමා කිව්වා කොහමද ඔක වෙන්නේ නැත්තේ කියලා. ඉතින් ඒ හින්දා ඔබතුමා මෙතන හිටියේ නෑනේ. ඉතින් ඒ හින්දා කරන් දෙන්නේ නැහැ. ඊටාම සරලව මට උත්තර දෙන්නකෝ මම අහන මේ ප්‍රශ්නෙට.
මගේ වෙලාව සිංගප්පූරුවේ ලියාපදිංචි සමාගමකට ගරු සභාපතිතුමනි ලංකාවේ පුද්ගලයෝ සිංගප්පූරුවේ සමාගම් ලියාපදිංචි කරලා තියෙනවා. ඊළඟට නේපාලයේ අයත් ලියාපදිංචි කරලා තියෙනවා. බුරුමේ සම්පූර්ණයෙන් වහලා තියෙන අවස්ථාවේදී බුරුමේ සියලු ගණදෙනු කොලේ බුරුමේට සෙන්ට්‍රල් බැංක් එකක් නැතුව ඒ සියලු ගණදෙනු කොලේ සිංගප්පූරුව හරහා. එතකොට සිංගප්පූරු ඕනෑම සමාගමකට මේ ගිවිසුම යට ලංකාවට එන්න පුළුවන්.
හර්ෂ සිල්ලා ඇමතුමා
ලංකාවේ සමාගම්
හර්ෂ සිල්ලා ඇමතුමා පොයින්ට් ඔෆ් ඕඩර්
ගරු ඇමතුමා මම ඔබතුමාට පොඩි විග්‍රහයක් කරන්නද? මෝඩ් 1 2 3 4 තියෙනවනේ. මෝඩ් 3 එක යටතේ ගේන්න පුළුවන් බඳුල ඇමතුමා ඒ සමාගමක් රියාපදිංචි කරලා යම් කිසි ප්‍රමාණයක් ගේන්න දැනුත් පුළුවන්. දැනුත් ඒක කරන්න පුළුවන්. පොඩක් කියනකෝ දැනුත් කරන්න පුළුවන්. හැබැයි සිංගප්පූරුවෙන් ගේනවා නම් ඒගොල්ලෝ සිංගප්පූරුවේ පුරවැසියෝ එහෙම නැත්නම් රෙසිඩෙන්ට්ලා වෙන්න ඕනේ. එතකොට ඉන්දියාවේ ඉන්න පකිස්තානයේ ඉන්න කට්ටිය සිංගප්පූරුවට ගිහිල්ලා සිංගප්පූරුවේ පුරවැසියෝ වෙලා ඒ කට්ටිය ආයේ ලංකාවට එන්නේ නැහැ. සිංගප්පූරුවේ පුරවැසි වුණාම සිංගප්පූරුවේ වැඩ ගන්නවා. එතනයි ගරු ඇමතිතුමා මෙතන තියෙන වෙනස. ඔබතුමාටත් මටත් මේක අපි හොඳට දන්න දෙයක්.
එනකො ડોක්ටර් මගේ උගත් මිත්‍රයා ඒක වෙන්නේ මෙහෙමයි. සිංගප්පූරුවේ ඉන්න සමාගමකට මේ එන්න පුළුවන්. සිංගප්පූරු නියෝජිත ආයතනයක් ලෙසත් එන්න පුළුවන්. HSC බැංකුව වෙන ක්‍රමයක් තියෙන්නේ මෝඩ් 3 යට තියෙන ඒ විදිහට එනවා. ඒ විදිහට ආපුවාම මේකේ තියෙනවා එක තැනක. ඒකයි මම ඔබතුමාට කියන්නේ මේක ගැඹුරට ගිහිල්ලා බලන්න කියලා. මෑන් ෆවර් කම්පැනියක් පටන් ගන්න පුළුවන් ඒ විදිහට ඇවිල්ලා ලංකාව ඇතුලේ. එතකොට මෑන් ෆවර් කම්පැනිය පටන් ගත්තාම වෙනත් අයගේ අවශ්‍යතා සඳහා නර්සස්ලා ඕනේද, රියදුරන් ඕනේද, කම්කරු ඕනේද, මැෂින් ඔපරේටර්ලා ඕනේද, කම්පියුටර් ඔපරේටර් ඕනේද, කවුද ඕනේ කරන්නේ, වඩු බාසුන් නැල ඕනේද, ඉලෙක්ට්‍රීෂියන්ස්ලා ඕනේද, මේ ඕන කෙනෙක් ඒ සමාගමට අරන් ඉවිල්ල තුන්වෙනි පාර්ශ්වයක් එක්ක ගිවිසුමකට එන්න පුළුවන්. ඒකට බලන්න ඕනේ මෝට්‍රි එක නෙමෙයි බලන්න ඕනේ. ඒකට බලන්න ඕනේ CPC වල 8702, 8701, 8703 කියන ටික ඔබතුමා බලන්න. ඒ මෝට්‍රි එකෙන් පස්සේ ඒ ටික තියෙන්නේ. ඒ ටික තියන්නේ සෙන්ට්‍රල් ප්‍රොඩක්ෂන් ක්ලැසිෆිකේෂන් එක යටතේ බලන්න. ඒ 87යි
80 ඇමතුමා
අර
බන්දුරගුණ ඇමතුමා මෙතුමට ඕන වෙලාව දෙන්න පුළුවන්. ඔබතුමාට
තව දෙන්න පුළුවන්. මෙතුමට වෙලාව දෙන්න බෑ මගේ වෙලාව.
නෑ මට දෙන්න පුළුවන් කාලේ තීරණ නිසා පැහැදිලි කරගැනීම අවශ්‍ය නම්.
ඈ
පැහැදිලි කරගැනීම අවශ්‍ය නම් වෙලාව දෙන්න පුළුවන්.
නෑ පැහැදිලි කරගැනීම අවශ්‍ය නෑ. එතුමලා පැහැදිලි කරන්න ඕනේ. දැන් අපි කිව්වේ මගේ වෙලාවේ නෙමෙයි. එතුමලා සම්පූර්ණ දිනයක විවාදයක් තියලා මේ අපි විපක්ෂයේ ඉදිරිපත් කරන කරුණු වලට උත්තර එතුමන්ලා රජයේ වශයෙන් බඳින්න ඕනේ. අපිට නෙමෙයි රටට, මේ රටේ ජනතාවට.
මම කවුද මේ නිරෝෂන් පෙර ඇමතිතුමා
හර්ෂ සිල්වා ඇමතිතුමා පැහැදිලි කරේ මෙතුමා නොමග යවනවා රට. ඒ හින්දා එතුමාට අවස්ථාවක් දෙන්න පැහැදිලි කරන්න. ඒකයි
මේ දැන් ඒක පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙමෙයි. රට නොමග යවනවා නෙමෙයි. මේ රටේ වෛද්‍යවරු දවසක සම්පූර්ණ වර්ජනයක් කළා. ඒ මොකද මේ ආණ්ඩුවට කිව්වට තේරෙන්නේ නැහැ. කියන එක අහන්නේ හිතුවක්කාරකමේ සීමාවේ ඉමක් කොනක් නැහැ. කැබිනට් ඇමතිවරු කිව්වා සිංගප්පූරුවේ අර්ජුන මහේන්ද්‍ර ගෙනහල්ලා ශ්‍රී ලංකා මහා බැංකුවේ මේ අධිපති ධුරයට පත් කරන්න එපා කියලා කිව්වද නැද්ද? රාජසේනාරත්න ඇමතිතුමා කියනවා එතුමා කිව්වා, කැබිනට් ප්‍රකාශකතුමා. චම්පකරණ ඇමතිතුමා කියනවා එතුමා කිව්වා. අග්‍රාමාත්‍යතුමා කිව්වා මම වගකීම් බාර ගන්නවා කියලා. සිංගප්පූරු පුරවැසියා ගෙනහල්ලා රටේ සමස්ත මුදල් ක්‍රමය, බැංකු ක්‍රමය, ණය ක්‍රමය පාලනය කරන මුදල් නෝට්ටුවට අච්චු ගන්න අසං කරන්න ඉඩ දීලත් කිව්වේ අපි සියල්ල බලා ගන්නම්. මේක මහා ප්‍රාතිහාරයක් වෙලා යනවා කියලා. මහදවල් මහා බැංකුව මංකොල්ල කාලා දැන් ගිහිල්ලා ඉන්නවා. සිංගප්පූරු පුරවැසියෙක්ට දැන් කොහමද මේ සල්ලි නෝට්ටුවට අච්චු
බඳුලුණාදල
ලංකාවේ ජනතාව අරන් යන්නේ රටින් පැනලා ගිය ආපහු එන්නේ නැති මිනිස්සෙක් අස්සම් කරපු නෝට්ටුවක් අරගෙන කඩේ යන මිනිස්සු ඉන්න ලෝකයේ එකම රට බවට ලංකාව පරිවර්තනය කළේ තමුන්නාසේලානේ.
ඔබතුමා දැන් ඔබතුමාගේ කාලේ අවසానයි.
මේ සල්ලි නෝට්ටුව
ඔබතුමාගේ කාලේ අවසానයි ගරු බඳුලුණාදල මන්ත්‍රීතුමා.
මහත්තුරු මේ සම කොටින්ට බෝම්බ ගහලවත් බිමට
සමතලා කරන්න බැරි වෙච්ච මහා බැංකුවේ
සමතලා කළේ තමුන්නාසේලා.
මෙතුමා දන්නේ ඇමරිකන් මෙතුමා දන්නේ ගරු මන්ත්‍රීතුමනි මෙතුමා දන්නේ ඇමරිකන් පුරවැසියෙක් එනවා අපේ ජනාධිපති වෙන්න. ඒක තමයි මෙතුමා දන්නේ නැත්තේ.
හරි හරි බඳුලුගුණරත්න මන්ත්‍රීතුමා
මේ
දැන් ඔබතුමාගේ කාලය අවසන්.
අපි මේකට ඔබතුමාට තියෙන්නේ මේ කියන එක එක කරුණට උත්තර ටිකුත් හොයාගෙන චාන්ද්‍රී විජේවර්ධන නෝන මහත්මියගෙනුත් කරුණු ටික අරගෙන අපි දයසිරි ජයසේකර හිටපු කැබිනට් ඇමතිතුමත් එනවා කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා ගැන එහෙමත් කියන්න. ඒ ටිකත් එක්ක දවස් දෙකක විතර සිංගප්පූරු ගිවිසුම ගැන විවාදයක් කරමු අධිකරණයේ තීන්දුව වෙනකන් ලෑස්ති දෙකට.
කොහොමද ගන්න
ඔබතුමාලගේ කාලේ
ගිවිසුමට අදාළ නැහැ.
කාලය අවසන්
කළා කියන්නේ සිංගප්පූරු ගිවිසුමට අදාළ නැහැ 2500.
එතකොට මා එක වෙනවා
2500.
ඒ වගේ දැන් කාලය අවසන්
එතුමාට නැහැ මට පේන්නේ.
එතුමාට වෙලාව දීලා නැහැ කාලය අවසන්.
පොයින්ට් එක පිළිබඳ පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
ඔබතුමා දැන් අවසන් කරන්න.
මේ පිළිබඳ මේ ගරු සභාවේ අර මෙතුමාගේ පියා වගේ මිනිස්සු හිටියානම් මොනතරම් හොඳද කියලා
දැන් අවසන් කරන්න. කරුණාකර දැන් අවසන් කරන්න.
ඉතින් ඒ නිසා
වැඩිපුර විනාඩි 3ක් ගත්තා.
ඔව් දැන් ඒතරවත් බෑ. ඔව්
අනිත් කතිකයාගේ නම නොකිය ඔබතුමාට මම අවසන් කරන්න කියන්නේ.
ඒක ගැන පුළුවන් දවසක විවාදයක් තියන්න.
හොඳයි අවසන් කරන්න. බඳුලගුණරත්න ඇමතිතුමා අවසන් කරන්න. අවසන් කරන්න.
දරු කතානායකතුමනි මේක විහිළු කරන අවස්ථාවක්.
ඔයක තමයි අවසන් කරන්න. ඔව්.
1815 කන්ද උඩ රට ගිවිසුමෙන් අපේ රට
විදේශිකයන්ට
යටත් වුණා.
ඔව්.
1915 ඩී.එස් සේනානායක මැතිතුමා, එෆ්.ආර්. සේනානායක මැතිතුමා, ධර්මපාලතුමා ඇතුළු ජාතික වීරයෝ හිරගත කළා. 2015 ඊට අවුරුදු 100කට පස්සේ නැවත වතාවක් මේ රට එක රටකට නෙමේ ලෝකේ ඔක්කොමටම පාවා දීලා මේ රට පරාදීන ආර්ථිකය
දැන් කාලේ අවසන් වෙලා තිබින්නේ හුඟා
රට පාවා දෙන මේ සිංගප්පූරු ගිවිසුම අවසන් කිරීම සඳහා ජාතිය නාමයෙන් මැදිහත් වෙන්න කියන ඉල්ලීම කරමින් ඒ සඳහා
ප්‍රබුද්ධ
විවාදයක
ડોક્ટર
හර්ෂ සිල්වා වෙන
ආරාධනා මන්ත්‍රීතුමා
ස්තුති ගරු මන්ත්‍රීතුමනි සභාපතිතුමනි විශේෂයෙන්ම අපේ හිතවත් අපි ඉස්කෝලේ යන කාලේ එතුමාගෙන් අපි ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තා උසස් පෙළට. නමුත් දැන් නම් පොඩ්ඩක් කියන දේවල් ඇහුවම ටිකක් සැකෙවුකුත් මතුවෙනවා. එතුමා මේ කියන කතාවල් දෙය ඇහුවම් ඇත්තටම බඳුල ගුණවර්ධන ඇමතිතුමා මේ කරපු කතාවේ හොඟක් දේවල් ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම අපි රජයක් හැටියට මේ ගිවිසුමේ තියෙන දේවල් එතුමා හුඟක් දේවල් කිව්වා. අපි මං හිතන්නේ ඒවට මිට කලින් කතා කරපු මන්ත්‍රීවරුත් අපේ ඇමතිවරුත් උත්තර දීලා තියෙනවා. මේකෙදි විශේෂයෙන්ම අපේ බඳුල ගුණවර්ධන හිටපු ඇමතිතුමා උත්සාහ දැරුවේ මෙතන පෙන්වන්න අපි රජයක් හැටියට මේ ගිවිසුම් වල යනකොට රටක් හැටියට අපිට වෙන අවාසි හා ඒ අවාසි තුල අපි මේ රටේ ජනතාව නොමග යවනවයි කියන කාරණය. ගරු සභාපතිතුමනි අපි කියන්න ඕනේ විශේෂයෙන්ම අද ගෝලීය ධනවාදයේ ඇතුලේ මේ ලිබරල් ආර්ථිකයේ ඇතුලේ ඕනම රටකට එක එක රටවල් එක්ක ගිවිසුම් හරහා තමයි ඉස්සරහට යන්න වෙන්නේ. කිසිම රටකට බෑ Tamanගේ ආර්ථිකය කියලා ඒ සංවෘත ආර්ථිකයක් හදාගෙන ඉස්සරහට යන්න ලෝකේ එහෙම ගමන කාටවත් නැහැ. අපි දැක්කා එහෙම උසාහවල් දරපු රටවල් ලෝකේ අන්තිමට විනාශය කරා තමයි රටවල් ගමන් කරේ. එහෙම රටවල් උත්සාහ කරා සංවෘත ආර්ථිකයක් කරා ඉස්සරහට යන්න. එහෙම ඉස්සරහට ගිහිල්ලා එහෙම ආර්ථිකයේ ජයග්‍රහණය කරපු රටවල් අපිට ඉතිහාසයේ දිහා බැලුවම එහෙම රටවල් නැහැ. අද ලෝකේ අපි දන්නවා ලෝකේ අද කඳවුරු දිහා බැලුවමත් එහෙම අධිරාජ්‍යවාදයට එහෙම නැත්නම් සමාජවාදය ගැන කතා කරන සමාජවාදී ආර්ථිකයක් ගැන කතා කරන එහෙම කඳවුරු අද ලෝකේ නැහැ. අද විශේෂයෙන්ම සෝවියට් රුසියාව අපි ගත්තත් චීනය අපි ගත්තත් අද චීනය අපිට වඩා විශේෂයෙන්ම වෘත්තාර්ථිකේ හොඳට ක්‍රියාත්මක කරන රටක් හැටියට අද චීනය පත් වෙලා තියෙනවා. අපි චීනය දිහා බැලුවම අද ලෝකයේ තියෙන අනිකුත් රටවල් වලට වැඩිය තමන්ගේ රටට ආයෝජකයන් ගෙන්න ගන්නේ කොහොමද, තමන්ගේ රටවල් වල ආයෝජකයන් දිරිගන්වන්නේ කොහොමද කියන කාරණා උඩ විශේෂයෙන්ම තනි පක්ෂ පාලන ක්‍රමයක් යටතේ අද විශාල වශයෙන්ම ලෝකයට ආර්ථිකය විවෘත කරපු රටක් හැටියට අද චීනය අපි දකිනවා. ඒ වගේම සමාජවාදී කඳවුර ගැන අපි කතා කරත් ඒ සමාජවාදී කඳවුර අද කඩා වැටිලා අද ඒවට ඉස්සරහට යන්න ගමනක් නැතුව අද ඒවා ලෝකයේ තුල අර අපි දකිනවා නිකන් පා වෙනවා. අර සරුංගලයක් ඇව්වම ඒ සරුංගලේ නූල කැඩුනම ඒ පා වෙන ගතියක් තමයි අපි හොඟක් අද සමාජවාදී රටවල් වල තියෙන ආර්ථික තත්ත්වය අපිට පේන්නේ. ඒක එහාටත් නැහැ, ඒක මෙහාටත් නැහැ, එකම තැන පල් වෙන ගතියක් අපි දකිනවා. ඉතින් එහෙම තත්ත්වයක් තුල අද අපි වගේ රටවල් මේ ලෝක ධනවාදී ක්‍රමයේ තුල මේ ගෝලීකරණය උඩ අපිට කොහොමද ඉස්සරහට යන්න පුළුවන් කියන ප්‍රශ්නේ තියෙනවා. මම හිතනවා බන්දුල ගුණවර්ධන මැතිතුමාලා ආණ්ඩු කරන කාලෙත් මේ වගේ ගිවිසුම් ගියා. මම දන්න විදියට නම් විශේෂයෙන්ම ශැංගිලා එක්ක අස්සම් කරපු ගිවිසුම කැබිනට් එකට ඉදිරිපත් කරේ නැහැ. මම ඒක හොඟක් දුරට අහලා බැලුවාම ගිය ආණ්ඩුවේ හිටපු ඇමතිවරුන්ගෙන් ඇහුවාම ඔවුන් අපිට කිව්වේ ශැංගිලා එකේ ගිවිසුම කැබිනට් එකට ඉදිරිපත් කරලා නැතුව තමයි රාජපක්ෂ ආණ්ඩුව එදා ඒ ගිවිසුම අස්සම් කරේ. මේ මම දැනුවත් මගේ
ඔබතුමා බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා මොකද්ද?
මං ගරු මන්ත්‍රීතුමාට ඒ කරුණ ගැන පමණක් කියන්න කැමැති. ඒක එක සමාගමක් එක්ක අස්සම් කරපු ගිවිසුමක්. මේ සිංගප්පූ ශ්‍රී ලංකා ගිවිසුම දෙරාජ්‍යයක් අතර රටවල් දෙකක් අතර මිසක් අරක තනි ආයතනයක් එක්ක අස්සම් කරපු ගිවිසුමක්. ඒක කැබිනට් එන්න ඕනේ නැහැ.
කෙසේ වෙතත් ඔබතුමා මෙතනදී මහඟා දුරට කතා කරේ මේක මේ කැබිනට් එකට නොදැනුවත්ව කළපු දෙයක් හැටියට. මම එතනදී මතු කළේ තමුන්නාන්සලගේ ආණ්ඩු කාලෙත් යම් යම් ගිවිසුම් අස්සම් කරනකොට කැබිනට් එක නොදැනුවත්ව අස්සම් කරයි කියන එක. ඒ වගේම මම කියන්න ඕනේ විශේෂයෙන්ම දැන් මේ ගිවිසුම 2017 12 22 නැති අමාත්‍ය මණ්ඩලයේ සංදේශ අමාත්‍ය මණ්ඩල වෙස ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම 2018 1.2 හා 2018 1.9 දිනවල පැවති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවනේදී සාකච්ඡාවට බඳුන් කළ අතර නීතිපතිවරයාගේ නිරීක්ෂණය ලබා ගැනීමෙන් පසු ගිවිසුමේ අවසන් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අතර 2018 1.16 දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ ගිවිසුම අස්සම් කිරීම සඳහා අනුමැතිය ලබාගෙන තිබෙනවා. එතකොට අපිට පේනවා මේ ඔබතුමා ඉදිරිපත් කරපු කාරණා ඉතාම පරස්පර විරෝධී. ඒ වගේ මම කියාගෙන හිටියේ ගරු සභාපතිතුමනි අද මේ අපේ රටේ මේ සංවර්ධනයේ දිහා බැලුවමත් අද අපි ලෝකයේත් එක්ක ගමන් කරන යුගයක අපි ඉන්නේ. විශේෂයෙන්ම මේ අපේ රටේ අවට තියෙන සිංගප්පූරුව වෙන්න පුළුවන්, පකිස්තානය වෙන්න පුළුවන්, ඉන්දියාව වෙන්න පුළුවන්, ඒ රටවල් එකක්වත් අමතක කරලා අපිට එහෙම ගමනක් යන්න බෑ. මොකද අපි විශේෂයෙන්ම ඉන්දියාවත් එක්ක යාබද ඉන්න රටක් හැටියට අපිට ඉන්දියාව කියලා කියන්නේ විශාල වෙළඳ පොලක් තියෙන රටක්. ඒ විශාල වෙළඳ පොලක් තියෙන රටක් එක්ක අපි ඒ රටක් එක්ක අපි ගනුදෙනු කරන්න බැරි නම් ඒ රටත් එක්ක අපිට එකට වැඩ කරන්න බැරි නම් මං හිතන්නේ නැහැ අපිත් එක්ක වැඩ කරන්න ඇමරිකාව හරි එහෙම නැත්නම් යුරෝපයේ රටවල් හරි ඉස්සරහට එයි කියලා. මොකද මේ හැම රටක්ම අපිට වඩා ඉතා කිට්ටුවෙන්ම ඉන්දියාවත් එක්ක වැඩ කරනවා. ඒ කවුරුවත් ඉන්දියාව තරහ කරගෙන අපිත් එක්ක වැඩ කරන්න එන්නේ නැහැ. ඒ හින්දා අපි මේ ලෝක යථාර්ථය තේරුම් අරගෙන ඉස්සරහට යන්න ඕනේ. එතකොට ඉන්දියාව කියලා කියන්නේ විශාල වෙළඳ පොලක් තියෙන මිලියන ගණන් ජනතාව ජීවත් වෙන්න රටක් හැටියට අපේ යාබද තියෙන විශාලම මේ මහද්වීපයේ තියෙන ලොකුම රට, ලොකුම වෙළඳ පොල. එතකොට ඒ වෙළඳ පොල අපි දිනාගන්නේ කොහොමද කියන ගැටලුව රටක් හැටියට ආර්ථිකය අපි කොහොමද ඒකත් එක්ක සම්බන්ධ කරගන්නේ කියන එක අපිට තියෙන ලොකු අභියෝගයක්.
මංහිතන්නේ නෑ ඉන්දියාව අතෑරලා අපිට අපේ රටේ ආර්ථිකය ගැන කතා කරන්න පුළුවන් කියලා. මංහිතන්නේ නෑ අපිට සිංගප්පූරුව අතෑරලා එහෙම නැත්නම් පකිස්තානය එහෙම නැත්නම් අපේ තියෙන අනිකුත් බංගලාදේශය වගේ ඒ රටවල් අපිත් එක්ක යාබදව තියෙන අපේ රටේම තියෙන රටවල් වල ආර්ථිකයන් එක්ක අපි ඒකාබද්ධ වෙන්නේ නැතුව ඒ රටවල් එක්ක එකට වැඩ කරන්නේ නැතුව ලංකාව ආර්ථිකය දියුණු කරන්න පුළුවන් කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. මොකද අපි සාමාන්‍යයෙන් අපි ඉන්දියාව කියලා කියන්නේ අපි අපේ යාබද රට. අපි යුරෝපියට ගියත් එංගලන්තයට ගියත් අපි දැක්කමත් ඒගොල්ලෝ අපිට කියන්නේ ඉන්දියන් කාරයෝ කියලා තමයි කියන්නේ. අපිට කවුරුවත් ශ්‍රී ලංකා කාරයෝ කියලා කියන්නේ නැහැ. මොකද අපිව දැක්ක ගමන් ඔවුන්ට සී වෙන්නේ ඉන්දියන් කාරයන්. මොකද අපි එහෙම සම්බන්ධකමක් ඉන්දියාවත් එක්ක තියෙනවා. ඒ හින්දා ඉන්දියාව අතෑරලා ගැන ඒත්ක ගිවිසුම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන ගිවිසුම් වෙන්න පුළුවන්. ඒ ගිවිසුම් කඩාකප්පල් කරලා ඉස්සරහට යන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ අනිත් එක තමයි ගරු සභාපතිතුමනි ඊළඟ දේ මම විශ්වාස කරන දේ තමයි අපි කලින් කතා කරපු ඒ ගිවිසුම් වලට විරෝධය. අපි දන්නවා ගිවිසුමක් ගන්නකොට ඒ ගිවිසුම් වල වාසි තියෙනවා අවාසි තියෙනවා. හැම එකක්ම අපිට ඕන විදිහට කවුරුවත් ගිවිසුම් ගන්න එන්නේ නැහැ. ඕනම රටක් Tamange වාසිය වෙනුවෙන් Tamanට උපරිම වාසිය ගන්න පුළුවන් විදිහට තමයි ඕනම රටක් ගිවිසුමකට එන්නේ. දැන් අපි වුණත් හරි කාත් එක්ක හරි ගිවිසුමකට යනවා නම් අපි මම මගේ පෞද්ගලික වාසිය කොයිතරම් ප්‍රමාණයට ලැබෙනවද කී තීන්දුවට තමයි මම ගිවිසුමකට යන්නේ. එහෙනම් කවුරුවත් ලංකාවට වාසිය වෙන විදිහට ලංකාවට ගෙඩි පිටින් ලැබෙන ලංකාව කියන විදිහට ඔක්කොම දේවල් කරන්න කිසිම රටක් ගිවිසුමක් ගන්න එන්නේ නැහැ. එහෙම එන්නේ නැහැ. මොන ආණ්ඩුව තිබුණත් එන්නේ නැහැ. එහිඳ ගිවිසුමක් ගන්නකොට අපිට ඒකෙදි යම් වාසි තියෙන්න පුළුවන්. ඒකෙදි යම් අපිට වාසි තියෙන්න පුළුවන්. නමුත් අපිට මේ ලෝක ආර්ථිකයත් එක්ක අපිට ඉස්සරහට යන්න ඕනේ නම් අපි මේ තියෙන ගෝලීකරණයත් එක්ක ඉස්සරහට යන්න ඕනේ නම් අනිවාර්යෙන්ම අපිට ගිවිසුම් හරහා මේ රටවල් එක්ක ආර්ථික සම්බන්ධකම් එක්ක තමයි අපිට ඉස්සරහට යන්න වෙන්නේ. එතකොට ගරු සභාපතිතුමනි අපි පෞගිය කාලේ අපි කතා කරලා බලනකොට අපිට පේනවා විශේෂයෙන්ම 2013 අපිට අපි ඍජු විදෝෂණ ආයෝජන හැටියට $1,391,000 ඒ වගේම 2014 1,616ක් ලැබිලා තියෙනවා. ඒ වගේම 2015 වෙනකොට ඒ ඍජු විදෝෂණ ආයෝජන 970කට අඩු වෙලා තියෙනවා. ආයි 2016 දී $1,801,000 බවට පත් වෙලා තියෙනවා. ආයි නැවත 2017 දී $1,110,000 බවට එක වැඩි වෙලා තියෙනවා. එතකොට මේ 2018 පළවෙනි කාර්තුව සඳහා $1,493,000 ආයෝජන මෙරටට එන්න පුළුවන් ඒ දේවල් විදියට අද අපිට පේන්න තියෙනවා. එතකොට ගරු සභාපතිතුමනි අපි අරන් බැලුවම අද වෙනකොට ලෝකයේ විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ වගේම ලෝක බැංකුව ආසියානු සංවර්ධන අරමුදල ඒ වගේ දේවල් අද මේ රටට ආධාර දෙන්න අද පටන් අරන් තියෙනවා. අද මේ රටේ ආර්ථිකය ගැන ඒ වගේම මේ රටේ ආණ්ඩුව ගැන යම් විශ්වාසයක් යම් තහවුරු වීමක් උඩ අපිට GSP Plus එක අපිට ලබා ගන්න පුළුවන් වුණා. අපිට පනෝපු මත්ස තහනම ඉවත් කරගන්න අපිට පුළුවන් වුණා. එතකොට මේ තුල ඉදිරි කාලයේදී විශේෂයෙන්ම GSP Plus එක නැවත අපිට ලැබීම තුල අපේ අපනයනයන් විශාල වශයෙන් ඉහළ යනවා. ඊළඟට අපේ මත්ස තහනම අපි ඉවත් කරගත්ත එකෙන් ඊළඟට අපිට අපේ ඒ අපනයන අපිට වැඩි කරගන්න පුළුවන් දේවල් අපිට අද මේ තියෙන තත්ත්වය තුල අපිට වැඩි කරගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. අපි අලුත් බදු ප්‍රතිපත්තියක් ගෙන ඒම තුල 80%ක් මෙරටේ දිළිඳු ජනතාව මත තිබුණු ඒ බදු ආදායම් ප්‍රතිපත්තිය වෙනස් කරලා අපිට ඒක 60% දක්වා ගේන්න පුළුවන් බදු ප්‍රතිපත්තියක් හැටියට අපිට අලුත් බදු ප්‍රතිපත්තියක් අපිට හඳුන්වා දෙන්න පුළුවන් වුණා. නමුත් ගරු සභාපතිතුමනි අපි මේ හැම ආර්ථිකයක්ම අපි කතා කරන්නේ මේ රටේ දියුණුව හා ආර්ථික සංවර්ධනය වෙනුවෙන්. නමුත් අපි එකක් මතක තියාගන්න ඕනේ මේ හැම එකක්ම මූලික වෙලා තියෙන්නේ අද තියෙන දේශපාලන ප්‍රශ්නය උඩ. මොකද අද තියෙන දේශපාලන ප්‍රශ්නය අද අපිට විසඳ ගන්න බැරි අපිට තවමත් අපි මග අරගෙන ඉන්න අපේ රටේ ජාතික ප්‍රශ්නය අද අපිට වැදගත් සාධකයක් බවට මේ ආර්ථික දියුණුවට බලපාන ප්‍රධාන කාරණාවක් බවට අපිට අද පත් වෙලා තියෙනවා. එහෙනම් අපි පෞගිය කාලේ අලුත් ව්‍යවස්ථාවක් ගැන කතා කළා. අපි මේ රටේ අලුත් දේවල් ගැන කතා කළා. අපි මේ රටේ ජාතික සමගිය ගැන අපි කතා කළා. අපි ජාතීන්ගේ එකමුතුව ගැන අපි කතා කළා. ඒ කිසිම දෙයක් කරන්නේ නැතුව කවමදාක්වත් මේ රටේ ආර්ථික සංවර්ධනය අපි මෙතන මේ කතා කරන දේවල් අපිට ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. මොකද අපි ලෝකේ ඉතිහාසයේදී ආ බැලුවම අපිට තියෙන හොඟක් උදාහරණ. විශේෂයෙන්ම අපි ගත්තොත් අපි ආර්ථික සමාජීය කතාව ඒවා ක්‍රියාවට නංවන්න නම් සියලු ජන කොටස්වල සමානව සලකන්න ප්‍රතිපත්තියක් අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. අපි සියලු ජනකොටස්වලට එකසේ ඉන්න පුළුවන් ප්‍රතිපත්තියක් අපි ගොඩනගන්න ඕනේ. සියලු ජනකොටස්වලට බලය බෙදා හරින ඒ සියලු ජනකොටස් එකසේ සමාන ලෙස සලකන ඒ සමාජ සාධාරණ ප්‍රතිපත්තියක් උඩ තමයි අපිට මේ රටේ සංවර්ධනය ඉදිරි ගමන තියෙන්නේ කියලා මම කියන්න කැමති. විශේෂයෙන්ම මැලේසියාව අපි ගත්තොත් මැලේසියාව ඉතාම දරුණු ප්‍රශ්න තිබුණු රටක්. ඉතාම ජාතිවාදී කෝලාල තිබුණු රටක්. අපි ගත්තොත් ඉන්දියානු දෙමළ සම්භවය ඊළඟට චීන මැලේසියානු සම්භවය ඒ වගේ නොයෙකුත් ප්‍රශ්න අරහා විශාල ජනවාරික ගැටලු තිබුණ රටක් තමයි මැලේසියාව කියලා කියන්නේ. නමුත් මහාතිර් මොහමඩ් මැතිතුමාට පුළුවන් වුණා යුක්ති සහගත ලෙස සාධාරණ ලෙස සියලු දෙනාටම සමානාත්මක සලකන අලුත් ව්‍යවස්ථාවක් ගොඩනගලා ඒ ප්‍රශ්නය විසඳුමු හින්දා අද මැලේසියාව මේ කලාපයේ තියෙන දියුණුම රටක් හැටියට අද පත් වෙලා තියෙනවා. මං හිතන්නේ ඊළඟට අපි දකුණු අප්‍රිකාව ගත්තොත් දකුණු අප්‍රිකාව කියලා කියන්නේ දා සුදු ආණ්ඩුවක් සුදු බලයක් තිබුණු රටක්. ඒ සුදු ආණ්ඩුව යටතේ ඒ සුද්දෝ විසින් ඒ රටේ කල්ලෝ පාලනය කරපු රටක්. ඊළඟට ඒ නිදහස් අරගලය තුලින් නෙල්සන් මැන්ඩෙලා එතුමා මේ ඒත් කරපු ඒ විප්ලවය තුළ නැවත ඒ දකුණු අප්‍රිකාවේ ඒ සුදු කළු ભેදය අමතක කරලා ඒ ભેදය වෙනස් කරලා ඒ ભેදය නවත්තලා අලුතෙන් හිතන්න පුළුවන් රටක් ඒක ගොඩනගපු හින්දා අද ලෝකයේ විශාල වේගයෙන් දියුණු වෙන රටක් ඇටියට අද දකුණු අප්‍රිකාවද පත් වෙලා තියෙනවා. අපි දැක්කා දකුණු අප්‍රිකාවේ තිබිච්ච තත්ත්වය ගැන. ඉතාම ගෝත්‍රීයවාදී ඊළඟට මෙලෙච්ච ඊළඟට එහෙම රටක් ඇටියට තමයි ඒ රට තිබුණේ. නමුත් අද සුදු ඒ රටේ ජීවත් වෙන සුදු ජාතිකයන් කළු ජාතිකයන් එකට ජීවත් වෙලා Tamanගේ රට ගොඩනගන්න පුළුවන් සංවර්ධනයක් කරා ගෙන යන්න පුළුවන් රටක් බවට අද දකුණු අප්‍රිකාවද පත් වෙලා තියෙනවා. ඒක කොහොමද උනේ? ඒක උනේ ගරු සභාපතිතුමනි නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා ඒ බලයට ආවම මං හිතන්නේ ලෝකයේ තියෙන හොඳම ව්‍යවස්ථාව කියලා කියනවා. ඒ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අය වගේ පරිවර්තනයක් තුල ඒ රටේ සියලු දෙනාටම සමානාත්මය තුල සලකන්න පුළුවන් ඒ යුක්ති සහගත ලෙස අලුත් පාලන තන්ත්‍රයත් එක්ක මුළු රටේම ආර්ථික තත්ත්වය වෙනස් කරන්න පුළුවන් විදිහේ පරිවර්තනයක් දකුණු අප්‍රිකාවට ලැබිලා තියෙනවා. මං හිතනවා ගරු සභාපතිතුමනි මෙන්න මේ වෙනස අපේ රට තුල අපිට කරන්න බැරි නම් මම හිතන්නේ නැහැ අපි මෙතන ගෙනල්ලා කොයිතරම් කිස් පැලෙන තර්ක ඉදිරිපත් කරත් අපි මෙච්චර ආර්ථික වර්ධනයක් කරනවා අපි මෙච්චර දෙයක් ගේනවා අපි මෙච්චර ආයෝජන ගේනවා මේ රට 2025 වෙනකොට මේ තරම් දුරට යනවායි කියන එක නම් මම නම් විශ්වාස කරන්නේ නැහැ. මොකද මූලික පදනම මූලික ලෙඩේට අපි බෙහෙත් කරන්නේ නැත්නම් මූලික පදනමට අපි බෙහෙත් කරන්නේ නැත්නම් මූලික අවශ්‍යතාවයට අපි විසඳුම් දෙන්නේ නැත්නම් අපි ඒකේ කොටස් කොටස් වශයෙන් අරගෙන මෙරට සංවර්ධනය කරන්න පුළුවන් කියලා එහෙම අපිට කල්පනා කරන්න බෑ. එහෙම වෙලත් නැහැ. අපි ලෝක ඉතිහාසය ගැන ගත්තත් ලෝක ඉතිහාසයේ මැලේසියාව සිංගප්පූරුව දකුණු අප්‍රිකාව ඒ වගේ හැම රටක්ම අපි විශේෂයෙන්ම අපේ අල්ලපු රට ඉන්දියාව අපි දන්නවා 48 වෙනකොට ඔවුන්ගේ ජාතික ප්‍රශ්න විසඳ ගන්න එදා හිටපු නේරු ඇතුළු ඒ පාලකයන්ට යම්කිසි දුරකට ඔවුන්ට හැකියාව ලැබුණා. අපි දන්නවා භාෂා ගණනාවක් ජීවත් වෙනවා, භාෂා ගණනාවක් කතා කරනවා, ජාතීන් විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා, සංස්කෘතික විවිධත්වයක් තියෙන රටක්. ඒක 47 නිදහස ලබනකොට නේරු මැතිතුමා ඇතුළු ඒ දා හිටපු පාලකයන් යම්කිසි ප්‍රමාණයකට Tamanගේ ජාතිකත්වයේ තියෙන ගැටලු ඒවා විසඳ ගැනීම උන විශාල බලවත් අධිකරණයක් රට තුල පිහිටුවීම උඩ අපි දැක්කා අද වෙනකොට ඉන්දියාව ආර්ථික වශයෙන් විශාල සීග්‍රණයක් ලබන රටක් හැටියට අද පත් වෙලා තියෙනවා. ඉතින් මම නම් හිතන්නේ අපිට එතනට යන්න ඕනේ නම් අපි ඒ ගැන කතා කරනවා නම් අනිවාර්යෙන්ම අපේ මූලික පදනම මූලික ප්‍රශ්නය මේක අපි විසඳගත යුතුයි. එහෙම විසඳගන්නේ නැතුව මම හිතන්නේ නැහැ අපි සිහින දකින සිංගප්පූරුව වෙන්න පුළුවන්, අපි සිහින දකින මැලේසියාව වෙන්න පුළුවන්, අපි සිහින දකින යුරෝපයේ තියෙන වෙන වෙන රටවල් වෙන්න පුළුවන්. ඒ එකකටවත් අපිට ළඟා වෙන්න බෑ. මොකද අපි තවම ඉන්නේ අර තවම අපි 50 ගණන් වල 40 ගණන් වල කතා කරපු දේවල් කතා කර කර ඉන්න ජාතියක් බවට අපේ මේ රටේ අපි පත් වෙලා ඉන්නවා. අපිට අලුතෙන් හිතන්න බැරි වෙලා තියෙනවා. අලුත් දේවල් අපිට එන්නේ නැහැ. අලුත් සිතුවිලි අපිට එන්නේ නැහැ. ඒ හින්දා ගරු සභාපතිතුමනි මම හිතනවා අද අපි ආණ්ඩුවක් හැටියට අපිට මේක ඉතාම වැදගත් වෙනවා. මොකද අපි 2015 ජනවාරියට අපි බලය ලබා ගත්තෙත් මෙන්න මේ බලාපොරොත්තුත් එක්ක. මෙරටේ ජාතික ප්‍රශ්න විසඳන්න මෙරටේ සියලු දෙනාටම ජීවත් වෙන්න පුළුවන් සියලු දෙනාටම පිළිගන්න පුළුවන් අලුත් ව්‍යවස්ථාවක් හදාගෙන ඉදිරියට යන්න සමානතාවයේ මත ජාතික ප්‍රශ්න විසඳන්න යුක්තිගරුක සමාජයක් ගොඩනගන්න ඊළඟට අපි යුක්තිගරුක අපි බලවත් අධිකරණයක් සියලු දෙනාටම ඒ යුක්තිය ඉෂ්ට කරන නීති ආධිපත්‍ය ඉෂ්ට කරන අධිකරණයක් අපි බලාපොරොත්තු වුණා ඒ වගේ සියලු කාරණාවත් එක්ක තමයි අපි 2015 ඒ ජනවාරියට ජයග්‍රහණය ලබා ගත්තේ ඉතින් මං හිතනවා අපිට තව කාලයක් තියෙනවා මේ ගමන දක්වා යන්න ඉතින් මම විශ්වාස කරනවා මේ ඉදිරි කාලය තුලත් අපි ඉදිරියේ තියෙන අපිට ලබා දීලා තියෙන මේ කාලය උඩ මේ ගමන අපි නොගියොත් අපි මේ ගමන යන්න මේ ප්‍රශ්නේ අපිට මූලිකව තියෙන මේ ගැටලුව මේ ගැටුම් අපි निराකරණය අපි නොගත්තොත් අපිට තාමත් ඉස්සරහට යන්න බෑ ගරු සභාපතිතුමනි ඒ හින්දා අවසාන වශයෙන් ඔබතුමාට කාලය ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමින් මම විශ්වාස කරනවා අපි රජයක් හැටියට අපි මේ පිළිගත්ත අපි මේ කතා කරපු අපි ජනවාරි යට මෙරටේ ජනතාවට ලබා දීපු පොරොන්දු ඉදිරි කාල තුලදී ඉෂ්ට කරමින් මෙරට අලුත් ගමනකට පරිවර්තනය කරන්න ඒ ශක්තිය අපිට ලැබෙන්න ඕනේ කියලා විශ්වාස කරමින් මගේ කතාව අවසන් කරනවා බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි මීලාට ගරු චන්දසිරි ගදජිර මන්ත්‍රීතුමා ඊට ප්‍රථම ගරු ලකී ජයවර්ධන මන්ත්‍රීතුමා මූලාසනයට පැමිණෙනවා
මූලාසන අරුඩ සභාපතිතුමනි රටක ක්‍රමෝපාය සංවර්ධනය පිළිබඳ ඉලක්ක මත ගෙනෙන වැඩපිළිවෙලකදී අතවසෙන්ම මේ කවර ගිවිසුම් සකස් කරත් ඒ වගේම කවර වාණිජ එකඟතාවයන් වලට රාජ්‍ය තාන්ත්‍රික බවත් ඒ නිශ්චිත කරුණු පිළිබඳ අවබෝධයක් ඇතුව රටේ පවතින ආර්ථික තත්ත්වයන් සහ එවැගේම අපි සංවර්ධනය කළ යුතු උපාය මාර්ගයන් අපි සංවර්ධනය කළ යුතු ඉලක්ක මත උපාය මාර්ගික වැඩපිළිවෙලක් නැත්නම් ඒව පල දරන්නේ නැහැ මම කියන්න කැමතියි අපට ප්‍රශ්නයක් නැහැ රටේ ආර්ථිකය සංවර්ධනය කරන්න රටට හානි නොවන ඕනෑම එකඟතාවයකට ජාත්‍යන්තර වශයෙන් එළඹීමේ වරදක් තියෙනවා කියලා මම දකින්නේ නැහැ. අතවසෙම මේ ගෝලීය ආර්ථිකය තුල අපට තනියම පවතින්න බෑ. අනෙත් රටවල් සමග සම්බන්ධතා ඇතුව අපේ රටේ ආර්ථිකය පුළුල් කරන්න ඒ තුලින් අපේ රටේ ආර්ථික වර්ධන වේගය වැඩි කරන්න ඉලක්කගත වැඩපිළිවෙලක් රටට අවශ්‍යයි. අතවසෙන්ම ඒ ඉලක්කගත වැඩපිළිවෙල හදනකොට ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් තුල ඉඳගෙන ඒ ගිවිසුම් වලට එන්න ඕනේ. මම දකිනවා තාමත් එහෙම ප්‍රතිපත්තියක් අපිට නැහැ. අපි තනින් තනින් එකතු කරගන්නා වූ යම් අදහස් මත විවිධ රටවල් එවැනි ජාතික ආර්ථික ප්‍රතිපත්තීන් පදනම් කරගෙන ඇතැම් රටවල් ඒ අයගේ ආර්ථිකයේ පිළිබඳ අනාගත සැලසුම් ඉදිරියට ගෙන යන්න මේ වගේ ගිවිසුම් වලට ආවත් අපි එහෙම ඉලක්කගත වැඩපිළිවෙලක් ඔස්සේ නිවැරදි සංවාදයකින් යුතුව අපේ ආර්ථික මූලෝපායන් හඳුනාගත්ත ආර්ථික වැඩපිළිවෙලකට අනුරූපීව අපි ගිවිසුම් වලට එනවයි කියන එක අපට පේන්නේ නැහැ. ඒ නිසා මූලාසන අරුවේ සභාපතිතුමනි අපි කවර අංශ අපේ රටේ දියුණු කළ යුතුද අපේ කවර අංශ ඉලක්ක කරගෙන මෙවැනි ගිවිසුම් වලට එළඹිය යුතුද ඒ තුලින් අපේ ආර්ථික ධාරිතාව අපි පළදායි විදියට වර්ධනය කරගන්නේ කොහොමද කියන එක පිළිබඳ පහුගිය ඉතිහාසයේ පුරාම නිසි සැලසුම් කරණයක් අපට නොතිබුණු නිසා අපේ රට පස්සට වැටිලා තියෙනවා දැන් අපි දකිනවා මේ වෙනකොට අපේ රටේම මධ්‍යම බැංකුව ඉදිරිපත් කරපු වාර්තාවේ තියෙනවා අද අපේ රටේ ආර්ථික වර්ධන වේගය 3.5%කට පහළ වැටිලායි කියලා. මේක පසුගිය අවුරුදු 16 තුල ඇතිවෙච්ච අඩුම වර්ධන වේගය. දැන් මේ තත්වය අතවසෙම මෙවැනි තත්වයක් යටතේ ඒවගේම මේ ආර්ථික කඩාවැටීමත් එක්ක අපේ රටේ රුපියල් අවප්‍රමාණය වීමේ තත්ත්වයන් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂකව මෙවැනි තත්ත්වයක් යටතේ මූල්‍ය ස්ථාවරභාවයක් නැති වෙනකොට ආයෝජන පරිසරයක් රටක ඇති වෙන්නේ නැහැ. ඒ නිසා රටක ආයෝජන පරිසරයේ ගොඩනැගීම ප්‍රධාන කාරණාවක්. මම ඔබතුමාට කියන්න කැමතියි, අපි කවර ගිවිසුම් වලට ආවත් බලනවා මේ ගිවිසුම් වලට එළඹෙන අතවාසියම රටවල් පමණක් නෙවෙයි, සමහර වෙලාවට ඒ ගිවිසුම් තුලින් ප්‍රාග්ධනය ආයෝජනය කරන ධනේශ්වර ව්‍යවසායකයෝ ඒ අය කල්පනා කරනවා මේ රටක අපි ආයෝජනය කරාම ඒකෙන් අපට ප්‍රතිඵල ලබා ගත හැකිද කියලා. දැන් බලන්න සභාපතිතුමනි, අපේ රට බරපතල අර්බුද ගණනාවකට මුහුණ දෙනවා. එකක් මේ දිනෙන් දින පහළ වැටෙන ආර්ථික අර්බුදය. රටේ සියලු සම්පත් අතවසෙම අද සංවර්ධනය කළ නොහැකි විදියට මේ යහපාලන රජය බලයට පත් වුණාට පස්සේ මහා ණයකන්දරාවකට අපි මුහුණ දෙනවා. මේක කාටවත් බැහැයි කියන්න පුළුවන් එකක් නෙමෙයි, තමුන්නාන්සේලාගේ වාර්තාවලම තමයි මේක සඳහන් වෙන්නේ. මේ ණය ප්‍රමාණය ඉහළ යෑම ඩොලර් බිලියන 836 දක්වා වර්ධනය වෙලා තියෙනවා. දැන් මෙහෙම ණය කන්දරාවකට මුහුණ දෙන රටක් ඇතුලේ එක පැත්තකින් අද මේ ආර්ථික වශයෙන් කඩාවැටීමත් එක්ක විශාල දේශපාලන අර්බුදයක් මතුවලා තිබෙනවා. දැන් එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි ගොඩනගාපු ආණ්ඩුවේ අද සමවරතාවයක් නැහැ. පෞගේ කාලේ 16 දෙනෙක් ඒ පැත්තෙන් මෙහාට ආවා. දැන් මේ ආණ්ඩුව යන්නේ නිකන් බැලන්ස් එකක් නැතුව යන්නේ. නිකන් හෙලිත්තාඩු ආණ්ඩුවක් දැන්. හෙලිත්තාඩු. බැලූ බැලමට කොයි ජාමේ මේක විදවැටෙනවද කියන එක ගැන කාටවත් නිශ්චිතව කියන්න බෑ. රටේ මිනිස්සුත් අපෙන් අහන්නේ, සර් දැන් හෙට මොකද වෙන්නේ? දැන් මේ මොකක්ද වෙන්නේ කියලා. එහෙම අවිනිශ්චිත බවක් මේ ආණ්ඩුව ගැන තිබෙනවා. ව්‍යවස්ථානුකූල තත්ත්වයන් නැතිදී ආණ්ඩුවට යම් දුරක් යන්න පුළුවන්. නමුත් රටේ ජනතාව ආණ්ඩුවත් එක්ක නැහැ. ඒ ලොකු ප්‍රතිවිරෝධයකට අද මුහුණ දෙනවා. ඒ නිසා සමාජ ගැටුම් අතවසෙම විවිධ බලවේග, සමාජ බලවේග ආණ්ඩුවට එරෙහිව පෙළ ගැහෙනවා. හැම පාරක් පාරක් ගානේ බැලුවම උද්ඝෝෂණ. මොන සිහි බුද්ධිය තියෙන ආයෝජකයාද මෙහෙම නොසන්සුන්කමක් තියෙන, ඒ වගේම දේශපාලන ස්ථාවරභාවයක් නැති, කොයි වෙලාවේ මේ ආණ්ඩුව බරපතල අර්බුදයකට යාද කියන සැකේ තියෙන තත්ත්වයක් යටතේ මේ රට ආයෝජනය කරන්න එනවයි කියන එක කල්පනා කරනවා නම් ඒක ඇත්ත වශයෙන්ම නිකන් සිහිනයක් විතරයි. ඒ නිසා අපි ඉදිරි කාලේ මේ රටේ ආර්ථික සංවර්ධනයේදී අපිට තිබෙන සම්පත්, අපි සංවර්ධනය කරන්න ඕන සම්පත් අපි හඳුනගෙන මේ දැන් කලින් මේ කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාවේ කිව්වා වගේ අපිට අවශ්‍ය මේ බුද්ධිමය දායකත්වය ලබා ගැනීම අවශ්‍යයි. අපේ රටේ අමාත්‍යංශ ගත්තාම මේ අමාත්‍යංශවල ලොකු සැලසුම් කරණයක් කරන්න පුළුවන් අය ඉන්නවද? දැන් අමාත්‍යංශ ලේකම්වරයෙක් කියලා කියන්නේ පරිපාලනය පිළිබඳ දක්ෂයෙක්. ඔහුට උගන්වන්නේ පරිපාලනය. ඔව්. විභාග සමත් කරලා රටේ පරිපාලනයට එකතු වුණාම ඔහු දන්නේ මේ රටේ සංවර්ධනය නෙවෙයි, ආයතන සංග්‍රහයට අනුව මූල්‍ය රෙගුලාසි වලට අනුව අමාත්‍යංශයේ හසුරවන හැටි. ඒක තමයි දන්නේ. කවුද අමාත්‍යංශයක් ඇතුලේ එහෙම තමන්ගේ වපසරි ඇතුලේවත් හරි සැලසුමක් කරන්න පුළුවන් ප්‍රබුද්ධත්වයක් කොහෙද තියෙන්නේ? ඒ නිසා මේ රටක සැලසුම්කරණය හරියට නැත්නම් ආර්ථික සැලසුම්කරණය. මේ ඇමතිවරු මහා විශේෂඥයෝ නෙවෙනේ අපිත් ඉතින් මේ අමාත්‍යංශ දරුවනේ. ඒක එක්කෙනාගේ දැනුමේ ප්‍රමාණය අනුව තමයි ඔවුන්ටත් යමක් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා බොහෝ රටවල් දැන් මේ සමාජවාදී රටවල් ගැන කිව්වා මේ බිඳ වැටීම් තියෙනවායි කියලා. ඇත්ත වශයෙන්ම මේ රටවල් ඇතුලේ නිසි ආර්ථික දැක්මක් ඇති කළමනාකරණයක් ඇති ජාතික හා ජාත්‍යන්තර තත්ත්වයන් නිසිලෙස වටහා ගනිමින් ගෙන යන ගමන් මඟ නිසා ඒ රටවල් දියුණු වෙනවා. ඒ රටවල් ආර්ථික ජයග්‍රහණ ලබනවා. දැන් අපේ රටේ මම මේ ගරු ඇමතුමාගෙනුත් මේ සංවාදයේදී එතුමා මේ කරුණු ඉදිරිපත් කරාට පස්සේ මම එතුමාගේ පෞද්ගලික අහුවා, කොහේද මේ ආණ්ඩුව ඇතුලේ තියෙන සැලසුම්කරණය මොකක්ද? අපි විදේශ වෙළඳපොළ ජයග්‍රහණය කරන්න අපේ තියෙන සම්පත් අපි හඳුනගෙන තියනවාද? ඒවා සංවර්ධනය කරන්නේ කොහොමද? ඒකට බුද්ධිමය දායකත්වය දෙන්නේ කොහොමද කියන එක පිළිබඳ මං එතුමාගෙන් ඇහුවා. එහෙම වැඩපිළිවෙලක් නැහැ. ඒක ජාතික ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් තියෙනවා. ජාතික ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල සමස්තයක් හැටියට අධ්‍යයනය කරලා ඒ නිශ්චිත කරුණු ඉස්සරහට ගෙන යන අමතිවරයාගේ වගකීම ඔහුට බාර දෙන්න ඕන. ඒකෙන් එහෙම නැතුව විශේෂඥයෝ නැහෙනේ ඒ ක්‍රියාදාමයේ සැලසුම් කරලා සකස් කරන්න. ඒ නිසා අපිට පේනවා මේ ප්‍රතිපත්තිමය විදියට රටේ ආර්ථිකය ඉස්සරහට ගෙන යන්න නම් අපි දැනුම කේන්ද්‍රීය කරගත්තු බුද්ධිමය සැලසුමක් මත රටේ ආර්ථිකය පිළිබඳ හරි දත්ත විග්‍රහයක් ඇතුව රටේ සියලු සම්පත් පිළිබඳ අවබෝධයකින් හදාගන්නා වූ ක්‍රමවේදයක් ඇතුළේ තමයි අපට ආර්ථික ජයග්‍රහණ කරා ඉස්සරහට ගමන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් එහෙම තත්ත්වයක් නැහැ. බලයට පත් වුණාට පස්සේ අපි ඒ තියෙන අවබෝධයේ ප්‍රමාණයට අපි වැඩ කරනවා. ලෝක තත්ත්වයන් පිළිබඳ ලෝකේ දියුණු වෙන සමාජවාදී රටවල් පිළිබඳ අධ්‍යයනයක් ඇතුව ධනවාදී රටවල් වල දියුණු ධනවාදී රටවල් වල ගෙන යන ආර්ථික සංවර්ධන උපාය මාර්ග පිළිබඳ අධ්‍යයනයක් නැතුව අපි පරණ ආර්ථික සැලසුමක් මත ගමන් කරනවා. ඒක තමයි ලෝකෙ ප්‍රතික්ෂේප කරපු නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිය. දැන් මේ කිව්වා අපි මේ ධනපති ආර්ථික සංවර්ධනය යනවායි කියලා. අද ඒක දැන් අතවසෙම යල්පිනු ලෝකෙ ප්‍රතික්ෂේප කරන ලෝකේ ආර්ථික විශේෂඥයෝ පවා කියනවා ඒක දැන් විකිනිලා ඉවරයි. ඒකට තවදුරටත් යන්න බෑ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තියට. ඒ ප්‍රතිපත්තියට ගිය රටවල් ඇතුලේ දිලිඳුකම, බරපතල විෂමතාවය, ඒ කියන්නේ ඇතිලති පරතරය වර්ධනය වීම, ඒකත් එක්ක සමාජ ව්‍යසනයන් අද මතුවලා තිබෙනවා. එහෙම දුගීකම ඇති වෙනකොට ඒවට පිළිතුරු නැති වෙනකොට ආර්ථික ජයග්‍රහණවල ප්‍රතිඵල සමාජයේ පහළ කොටස් වලට නොලැබෙන විට ඇති වෙන සමාජ අසහනය අතවසෙන්ම රටක දේශපාලන ස්ථාවර භාවයට බරපතල විදියට බලපානවා. ඒක තමයි අද මේ ආණ්ඩුව මූණ දෙන්නේ. අද මේ ආණ්ඩුව මූණ දෙන්නේ මේ ආර්ථික අර්බුදය අතවසෙම දේශපාලන අර්බුදයේ ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක්. මේ ආණ්ඩුව හරි ගමන්මක ගියා නම් ආර්ථික ජයග්‍රහණ ලබලා දුන්න නම් ජනතාවට මේ මන්ත්‍රීවරුන්ට බය නැතුව ඉන්න තිබුණා. දැන් එළියට බැස්සත් ගල් ගහන තත්වයක ඉන්නේ. පෞගිය කාලේ කරපු වැරදි නිසා. පෞගිය කාලේ මේ රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යන්න ගෙන ගියපු සැලසුම් ආපස්සට හරවලා අතවසෙම ක්‍රම විරෝධී උපායක
ගාන්තිම කාලය අවසන්යි.
ප්‍රවේදයන් ඉස්සරහට ගෙන යන්න ගෙනපු සැලසීමේ සැලසුම් වල අසාර්ථකභාවය නිසා අද රට නරක තැනකට තල්ලු වෙලා තියෙනවා. මේකට ආණ්ඩුව දකින උත්තරේ තමයි ඇමතිවරු මාරු කරලා අමාත්‍යංශවල පොඩි පොඩි වෙනස්කම් කරලා විද්‍යාත්මක ක්‍රමයකට අපි යනවයි කියලා රටට කියලා අවිද්‍යාත්මක ස්වරූපකින් පවතින උත්සාහ කරනවා. මේක తాවකාලිකයි සභාපතිතුමනි. ඒ නිසා මේ ක්‍රමෝපාය සංවර්ධනයේදී අපි දකිනවා, මම ඔබතුමාට අවසාන කරුණු කියනවා, අතවසෙම අපේ රටේ බුද්ධිමතුන් පිටරටවල් වල ඉන්න විශේෂඥයෝ මේ සල්ලි වලටම ගේන්න ඕන නැහැ. ආර්ථික විශේෂඥයෝ වෙන රටවල් වල ඒ විවිධ ශේෂ්ත්‍රවල අධ්‍යාපනය ලබලා වෙන රටවල් වලට කියලා ශිෂ්‍යත්ව ලැබලා ඒ දැනුමෙන් පිරුණු අය අද ඒ රටවල් වල පුරවැසිභාවය ලබා දීලා සම්පත් දීලා වුන් අද ඒ රටවල් වලට සේවය කරන උත්සාහයක් ගත්තද එක උත්සාහයක්වත් ගත්තද මෙයා එකතු කළා මේ අපේ රටේ සංවර්ධනයට අවශ්‍ය අපේ රටේම බිහි වෙච්ච අපේ රටේ දේශගුණය ගැන දන්න අපේ රටේ මහ පොළොව ගැන දන්න පස ගැන දන්න පරිසරය ගැන දන්න ඒ රටට ආදරය කරන ඒ වගේ අය ගෙනල්ලා ජාතික ආර්ථික සැලසුමකට ඔවුන්ගේ බුද්ධිමය දායකත්වය ගන්න එහෙම එකක් ඇත්තේ නැහැ දන්න විදියට හොය අරන් යනවා දන්න විදියට ගෙනියනවා ඉතින් දන්න විදියේ තරම මේක තමයි මේට ඉස්සරහට යන්න බෑ කොයි විදියට ගියත් ඒ නිසා සභාපතිතුමනි අපි කියන්න කැමති මේ වෙලාවේ මේ ක්‍රමෝපාය සංවර්ධනය රටකට අවශ්‍යයි ක්‍රමෝපාය සංවර්ධනයක් ඕන ඒක ජාතික ප්‍රතිපත්තිය මත පදනම් වෙච්ච සංවර්ධනයක් තියෙන්න ඕන ඒකට අවශ්‍ය සම්පත් මානව සම්පත ඕන ඒකට අවශ්‍ය බුද්ධිමය දායකත්වය ඕන බුද්ධිමය දායකත්වය සැලසුම් හදුවට වැඩක් නැහැ ඒ සැලසුම ක්‍රියාත්මක කිරීමේදී අපි ලබන්නේ පාඩුව නම් ඒක අපට අවශ්‍ය වෙන්නේ නැහැ ඒ නිසා ජාතික වශයෙන් අපට හිමි සියලු අංශයක්ට ඇඩ් කළා ශ්‍රම සම්පත විශේෂඥ දැනුම බුද්ධිමය දායකත්වය අපේ රටේ වටිනා සම්පත් කොහොමද මේ ගිවිසුම් මගින් සංවර්ධනය කරන්න කියලා අපි හරි වැඩපිළිවෙලක් ඔස්සේ මේ ගිවිසුම් මම ඔබතුමාට අවසන් වශයෙන් කියනවා ඔබතුමාමයි මම සතුටුනා මේ වෙලාව ඔබතුමා මේ මූලාසනයට එනවට අපි ගියාලා ඔස්සේ ඔබතුමා දකින්න ඇති අපි ගම්මානයකට ගියා සිල්ක් ගම්මානයක් ඒක ඒ මිනිසුන්ගේ ආවේනික සාම්ප්‍රදායික කර්මාන්තයක් ඒක සිල්ක් සංචාරක කොයිතරම් ඇවිල්ලා හිටියද එදන දැන් එහෙම ඒවා තියෙනවද අපේ රටේ දැන් අපට විදේශ වෙනේ උපයන්න පුළුවන් ඒ රටේ තියෙන සාමාන්‍ය මිනිසුන්ගේ කුසලතා මගින් අපිට අතවසේ මේවා සංවර්ධනය කරලා විදේශ වෙළඳපොළට ගෙනියන්න පුළුවන් ඒ වගේම සංචාරක ආකර්ෂණය හොදා ගන්න පුළුවන් ඒ වගේ සැලසුම් ක්‍රමයක් තියෙනවාද කියලා මම ඔබතුමාගෙන් අහනවා විදේශිකයෝ නෙවෙයි අපිටවත් එහෙම දැනකට ගිහිල්ලා එක ස්ථානික එක එක ගම්මක එක වීදියක එහෙම ඒ මිනිස්සුගේ කුසලතාත් එක්ක ඒව නරඹන්න අවස්ථාවක් තියෙනවද ඒ නිසා මම මේකයි කිව්වේ මේ සැලසුම් කරණයක් නෑ ඒකයි මම කිව්වා ලෝක අධ්‍යක්ීම් ගන්නෙ නෑ අපි යනවා ලෝකේ බලනවා ආපහු එනවා අපේ දන්න විදියට අපේ වැඩටි කරගෙන යනවා ඒ නිසා ලෝකෙන් උකහාගත යුතු වන්නේ ණය විතරක් නෙමෙයි ඒ ණය ඵලදායි විදියට කොහොමද අපේ ආර්ථිකයට ආර්ථිකේ තෘප්තිමත් කරන්න යොදාගන්නේ කියන ඒ පුළුල් අවබෝධයත් රටකට අවශ්‍යයි එහෙම වුණොත් අපේ මේ ක්‍රමෝපාය ඉස්සරහට යයි නැත්නම් මේ හදනේ බොක්ක පුස්සබ්බවට පත් වෙයි අවසාන වශයෙන් ඒ සඳහා අපේ ලාංකීය සමාජයම එකතු කරගෙන අපි ජාති ආගම් කුල ભેදවලින් තොරව අපි එක්සත් රටක් ඇතුලේ සියලුම ජන වර්ගවල දැනුම බුද්ධිය හා ශ්‍රමය ඒක රාශී කරගත්තු සංවර්ධන ඉලක්කයකට රට මෙහෙවන්න ඕනේ කියන ප්‍රකාශ කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා